අසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි. අද 2025 අලුත් අවුරුද්දක ජනවාරි මාසේ 5 වෙනිදා අපි මේ පුරුදු පරිදි හැම දිනම එක් රැස් වෙලා ඉන්නේ අපේ ආධුනික පිරිස සඳහා සති හඳුන්වා දීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් සඳහා. ඒ සඳහා නිසරණ වනය පැත්තෙන් වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න නම් කියන්න අවසරයි ගෞරවනීය හොමගම දමකුසල ස්වාමීන් වහන්සේ අපි පාද නමස්කාරයෙන් යුතුව මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට මික්සෙල් හාර් තාක්ෂණය සහ Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වෙන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ මිනින් වහන්සේලා පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට ඒ තාක්ෂණ මාර්ග දෙක ඔස්සේ සම්බන්ධ වෙන සියලෝම දෙනාවත් බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. වෙනදා වගේම අදත් අපේ වැඩසටහන දිගහැරෙන්නේ පුරුදු පරිදි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ඉදිරිපත් කරන දේශනාවෙන්. ඊට පස්සේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුතුරු අපිට කාල වේලාව ලැබෙන හැටියට වාචික ප්‍රශ්න සඳහා ඉඩක් ගන්න පුළුවන්. ඒක තමයි අපේ වැඩසටහනේ පෙළගැස්ම. ඉතින් අපි පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද දවසේ නියමිත දේශනාව ඉදිරිපත් කරන ලෙස. සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේකේචි බුහුතා භවිස්සන්ති යේවාපි සබ්බේ ගමිස්සන්ති පහාය දේහං තං සබ්බං ජානින් කුසලෝ විදිත්වා ආතාපියෝ බ්‍රහ්මචරියං චරෙයාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ ජීවිතවල සමහර වෙලාවට අපි කුඩා අවදියේ එහෙම නැත්නම් යම් යම් අවදිවල නොයෙකුත් සිදුවීම් අවස්ථා වලට අපි මුහුණ දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ විදිහට මුහුණ දෙන අවස්ථා වලදී අපි මේ ජීවිතයේ මේ සිදුවීම් මේ මුහුණ දෙන අවස්ථා බොහොම වෙහෙස පීඩාකාරී බව අමාරු අපහසු බව සමහර වෙලාවට අත්දකිනවා. ඉතින් ඒ අමාරු අපහසුව බොහෝ වෙලාවට අපිට කාලෙත් එක්ක අමතක වෙනවා. අර කාලයේ වැලි තලාවෙන් වැහිලා යනවා. විටක කුඩා අවදියේ හිතාගන්න බැරි දරාගන්න බැරි දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අන්න කාලෙත් එක්ක ඒවා අමතක වෙලා වැහිලා යනවා. ජීවිතයේ විවිධ අවදිවලදී මේ විදිහට මේ ජීවිතයේ යථාර්ථය මතුවෙන දැනෙන නොයෙකුත් අවස්ථාවලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ විදිහේ මුහුණදීම් අපි කවුරු කවුරුත් සිද්ධ කළ තියෙනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවන කතාවෙත් ඒ බැලුවොත් අන්න යම් කිසි විදියක බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව අවදියේදී මේ ඒ පරීක්ෂණය සඳහා යොමු වෙලා මොකද්ද කිව්වේ? මේ ලෝකේ දුකෙන් වැහිලා තියෙනවා, දුකෙන් පිරීලා තියෙනවා. ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කරා. එතකොට මේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා ඒ තමුන්ගේ මැදිවියට තරුණ විය පහු කරලා ඉක්මවලා ගිහිල්ලා අන්න යම් කිසි විදියක මේ දේ කිව්වට මොකද? අන්න සමහර විට අර කුඩා අවදියේදීම මේ දුක බව අන්න දැනිච්ච අවස්ථා අපිට දකින්න පුළුවන්. අන්න කෙනෙක්ට තමුන්ගේ ජීවිතේ අන්න විඳින්න වෙන අත්දකින්න වෙන අමාරු අපහසු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේත් අර කුඩා අවදියේදී අත්දකිනවා. මොකද්ද තමුන්ගේ ඒ මෑණියන්ගේ වියෝව? ඒක තේරුම් ගන්න තරම් වයසක නොසිටියත් සමහර විට අර දින 7කින් වගේ ඒ මවුසේ නිහස අහිමි වෙලා යනවා. එතකොට ඒක ඒ දිනවල කාලේ වැලි තලාවෙන් වැහිලා ගියා වගේ වුණාට අන්න පස්සේ කාලෙක සමහර විට ඒවත් සිහි කරලා වෙන්නේ නැති අර කියනවා මතක් කරනවා මේ ලෝකයේ කියන එක මේ විදියට දුකෙන් පිරීලා වැසිලා තියනවා කියලා. ඉතින් මෙන්න මේ කී සිදුවීම හා සම්බන්ධ යම් අවස්ථාවක් තමයි මේ අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ඒක හා සම්බන්ධ මේ ආනන්ද හාමුදුරුවෝ තමයි මේ දේ මතක් කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ පසු කලක භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහේ මතක් කිරීමක් සිද්ධ කරනවා. මොකද කියනවා අර භාග්‍යතුන් වහන්සේගේ මෑණියොන්ගේ වියෝව ගැන තමයි මේ මතක් කරන්නේ. කියනවා මොකද්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ බෝධිසත්ව මෑණියෝ අතිශය අල්ප ආයුෂ සහිත කෙනෙක් නේද? ඒක හරිම ආශ්චර්ය අද්භූත ධර්මයක් මේ විදිහට මේ බෝසත් මෑණිවරු මේ කලුරිය කරන එක කියලා. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් ආනන්ද හාමුදුරු භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒක සනාථ කරලා කියනවා, ඔව් ඇත්ත ආනන්ද, මේ විදිහට මේ බෝසත් මෑණිවරු මව්වරු බොහොම අල්පායුසයි, සද්දිනක් පමණක් වයස කල් ගෙවලා අර විදියට කලුරිය කරනවා කියලා යම් කිසි විදියක ඒක සිහි කළා. අන්න ඒක හා සම්බන්ධ යම් කිසි ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන ගාථාව තමයි අද දවසේ මේ අපි ඉදිරියෙන් තියාගත්තේ. අන්න මොකද්ද කියන්නේ? ඒකේචි බුහතා භවිස්සන්ති ඒවාපි සබ්බේ ගමිස්සන්ති පහය දේහං තං සබ්බං ජානින් කුසලෝ විදිත්වා ආතාපියෝ බ්‍රහ්මචරියං චරෙයාති. මොකද්ද කියන්නේ? ඒකේචි බුහතා භවිස්සන්ති ඒවාපි සබ්බේ ගමිස්සන්ති පහය දේහං. යම් කිසි සත්ව කෙනෙක් පෙර විසුආහුද අන්න මතු පහළ වෙද්ද, අතීතේ යම් සත්ව කෙනෙක් ඉන්දියද අනාගතයේ යම් සත්ව කෙනෙක් පහළ වෙනවාද, ඔවුන් හැම කෙනෙක්ටම මේ කය අතහැරලා යන්න වෙනවා. ගමිස්සන්ති පහය දේහං කියලා කියන්නේ මේ කය අතහැරලා යන්න වෙන අවස්ථාවක් මතුවෙලා එනවා. ඒ සියලු තං සබ්බං ජානින් කුසලෝ විදිත්වා, ඒ සියලු පිරිහීම, එහෙම නැත්නම් ඒ සියලු තත්වය දක්ෂව දැනගෙන මේ විදිහට මේ අතීතයේ යම් සත්ව කෙනෙක් පහළ වුණාද අනාගතයේ යම් සත්ව කෙනෙක් පහළ වෙනවද, මේ කොයි සත්වයටත් මේ විදිහට මේ තමුන්ගේ කය අතහැරලා යන්න වෙනවා කියන බව, අන්න ඒ අදහස හොඳින් දැනගෙන දක්ෂව දැනගෙන ආතාපියෝ බ්‍රහ්මචරියං චරෙයාති, අන්න කෙලෙස් තවන වැර ඇත්තේ බඹසර හැසිරෙන්නේ. ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව මතක් කළා සිහි කළා ඉදිරිපත් කරන ධර්ම කරුණ. මේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහේ යථාර්ථයක් මේ ලෝකේ තියෙනවා. ඒ යථාර්ථය දක්ෂව දැනගන්න මේ යථාර්ථය මග හරින්න එපා. මේ යථාර්ථය සිහියට නගා ගන්න, නගාගෙන කළ යුත්තේ කරන්න කියන ආරාධනාව මතක් කිරීම තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී සිද්ධ කරන්නේ. එතකොට අන්න අර තමුන්වහන්සේටත් අර කුඩා අවදියේදී ඒ ලදරු අවදියේදී මුහුණ දෙන්න සිදුවුණු දුක්ඛිත වෙහෙසකාරී සිදුවීමක්. අපේ කාට කාටත් ජීවිතවල ඔය වගේ අවස්ථා මුහුණ දෙන්න මතුවෙන්න තියෙනවා. සමහර වෙලාවට අපි මුහුණ දීලා තියෙනවා, සමහර වෙලාවට අන දවසක මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ අත්දැකීම් ලබන කෙනෙක්ට සමහර විට මේක මේ දුකයි කියලා කියන්න දෙයක්වත් නැහැ. දුක කියන එක අන්න හොඳට අත්දැකලා තියෙනවා. දුක කියන එකට දැසගෙනම තමයි බලනකොට ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අත්දැකීම් සමුදායක එකතුවක් වෙන්න පුළුවන් සමහර විට කෙනෙක් මේ වගේ අන්න කෙලෙස් තවන වැර ඇතිව බ්‍රහ්මචරියක් එහෙම නැත්නම් මේ විදිය ප්‍රතිපදාවක් පුහුණුවක් සිද්ධ කරන්නේ අර විදියට ඒ සිදුවීම් ගණනාවක එකතුවක් විදිහට වෙන්න පුළුවන්. සිදුවීම් වශයෙන් ඉදිරිපත් නොවුනත් අන්න මේ තැනැත්තාට මේ දුක කියන එක දැනිලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ වගේ කෙනෙක්ට වැඩි බණකුත් ඕනේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වගේ කෙටි වචන කිහිපයක මතක් කිරීමක් වුණත් ප්‍රමාණවත්. මොකද හේතුව දුක කියන එක නම් හොඳ හැටියට විඳලා තියෙනවා. සමහර වෙලාවට අතීත සංසාරවලත් කොතෙකුත් දුක් විඳලා තියෙනවා. එතකොට ඒ විදිහට විඳපු ඒ දුක අන්න අපිව යම්කිසි විදිහක මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණුවක් දිහාවට යොමු කරවන සුළුයි. සාමාන්‍ය කෙනෙක්ට පේන්නේ ආසන්නම කරුණු වෙන්න පුළුවන් මේ කරුණු නිසා තමයි මම මේ ප්‍රතිපදාවට යොමු වුණේ කියලා. නමුත් ඇත්තටම අර නොපෙනෙන කරුණුත් ඒක පිටිපස්සේ තියෙනවා. නොපෙනෙන සංසාරයක විඳපු දුකුත් ඔය පිටිපස්සේ තියෙනවා. ඉතින් එන්නේ විදිහට මේ ජීවිතේ මේ ලෝකේ මේ විදිහට දුකෙන් පිරීලා තියෙනවා කියන මේ අදහස සහිතව තමයි අන්න බුදුරජාණන් වහන්සේ අම් අවධියකදී ඒ රජමාලිගාවෙන් නික්මිලා යන්නේ. ඒ ගිහාම අර පොඩි කාලෙත් දුක කියන එක හොඳටම ඇවිල්ලා තියෙනවා, මුහුණ දීලා තියෙනවා. නමුත් ඒක ඒ පොඩි අවධියේ දේ නිසා අමතක වුණත් අන්න පසු කාලක ඒක සිහි කළා හරි, පසු කාලක ඒක මතක් කළා හරි මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් අපි ඉදිරියේ ගෙනහැර දක්වනවා. මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් කරගත්තොත් යහපත් කියන අදහස ඉදිරිපත් කරනවා. ඉතින් ඕක තමයි මෙන්න මේ ජීවිතයේ යථාර්ථය. ඕක අපි කාට කාටත් ආධුනික නම් නැහැ. ඒක හොඳ හැටියට අපේ ජීවිතවල අපි දැකලා තියෙනවා. තාම නිකන් මදි වගේ සමහර කෙනෙක්ට, තව ටිකක් දුක් විඳින්න ඕනේ වගේ සමහර කෙනෙක්ට කමක් නැහැ. ඒකත් මදිපාඩුවත් හම්බු වේවි. ඔහොම ඔහොම යනකොට නේද මදි නොකියන්න හම්බු වෙනවා ඔහොම ඔහොම යනකොට. ඉතින් ඒක නිසා මෙන්න මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මේ ලැබිච්ච අවස්ථාවේ මේ විදියට පුහුණුවක් ප්‍රතිපදාවක් වඩා ගැනීම තමයි ක්‍රමවේදය. දැන් සාමාන්‍ය ගත්තොත් අර අතීත සංසාරයක වුණත් යම් යම් සිදුවීම් ඒ විඳපු දුක් හේතුවෙන් අන්න කෙනෙක් ක්‍රමානුකූලව මේ ප්‍රතිපදාව දිහාවට නැඹුරු වෙනවා වෙන්න පුළුවන්. දුකම තමයි, ආයෙ වෙන දෙයක් නැහැ. දුකම තමයි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් දිහාවට කෙනෙක්ව යොමු කරන්නේ. සමහර විට අර අපායවල වලට වැටිලා ඒ විඳපු දුක් වෙන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය අපි ඔය මේ නිරය වගේ අපාය භූමි ගැන කතා කරනවා. ඒ නැතත් දැන් ඔය තිරිසන් අපායේ වුණත් ඒ පුදුම දුකක් තමයි ඒ සත්තුන්ට තියෙන්නේ. නිකන් ඔය ගෙවල් වලට සැපට හැදෙන කොල්ලොන්ට වැඩිය සැපට හැදෙන බල්ලෝ කීප දෙනෙක් ඇරෙන්න සාමාන්‍ය ගත්තොත් ඔය තිරිසන් අපාය කියන එකෙත් අන්න දකින්න පුළුවන්. ඔය ඩිස්කවරි චැනල් එක එහෙම බැලුවාම නේද, නැත්නම් නැට් ජියෝ එහෙම බැලුවාම ඕන තරම් දකින්න පුළුවන් ඒ සත්තුන්ගේ යථා ස්වභාවය. අර සමහර විට ඔය දැන් අපි ගත්තොත් ඔය දිවියෙක් වගේ සතෙක්, කොටියෙක් වගේ සතෙක් දඩයම් කරනකොට ඒ සතා දඩයම් කරන ක්‍රමවේදයක් තියෙනවා. අර මේ බොටු ඇමරිකලා අල්ලගෙන ඉඳලා එහෙම තමයි ඝාතනය කරන්නේ. නමුත් සාමාන්‍ය ගත්තොත් ඔය සිංහයෝ දඩයම් කරනකොට ඒ සිංහ දේනුවනේ පිටිපස්ස දඩයමට යන්නේ. ඒ සත්තු දඩයම් කරනකොට එහෙම නැත්තම් ඔය ඉන්නේ වයිල්ඩ් ඩොග්ස්ලා කියලා ඔය අප්‍රිකාවේ ඉන්නේ බල්ලෝ ජාතියක්. ඔන්න ඔය වගේ සත්තු දඩයම් කරනකොට ආයේ පණ තියනවද නැද්ද කියලා අදාල නැහැ. සාමාන්‍යයෙන් අල්ලගත්ත තැනින් කාගෙන කාගෙන යනවා. ඒක තමයි ක්‍රමවේදේ. පොඩ්ඩක් බලන්න පුළුවන් ඔය සිංහයෝ එහෙම නැත්තම් ඔය වයිල්ඩ් ඩොග්ස්ලා කියන ඒ බල්ලෝ විශේෂය ඒ විදිහට දඩයම් කරන අවස්ථාවේදී අර කොහොමද දඩයම කරන්නේ කියලා අර සතාගේ උඩ කෑල්ල දඟලනවා. විලාප තියනවා. හැබැයි පිටිපස්සෙන් කාගෙන කාගෙන ගිහිල්ලා බඩ බොකු වෙනකම්ම කාලා අර විදියට සත්තු ගණනාවක් එකතු වෙලා. ඉතින් ඒ විදියට අමුතු යථාර්ථයක් ඒ තිරිසන් අපායක උනත් දකින්න පුළුවන්. පොඩ්ඩ ඒ වගේ එකකුත් නිකන් ගිහිල්ලා ඔයලා බැලුවට නරක නෑ. මොකද්ද මේ යථාර්ථය කියලා. අර අර වගේ සත්තු ග්‍රහණයට අහු වුණාම ඒ ඌරෙක්ට එහෙම නැත්නම් මුවෙක්ට අත්වෙන ඉර නම මොන වගේද කියලා. සමහර වෙලාවට අර බඩේ ඉන්න පැටිය එළියට ඇදලා ගන්නවා අර සතා විලාප තියද්දි. ඉතින් ඕක තමයි යථාර්ථය. එතකොට ඒ විදිහේ තිරිසන් අපායවල වල එහෙම නැත්නම් නිරයේ එහෙම නැත්නම් ওই പ്രേත අපායවල වල කොතෙකුත් අපි මේ විදිහට වද වේදනා විඳලා තියනවා වෙන්න පුළුවන්. ඒවා නිකන් මතකෙන් ගිලිහිලා වගේ බැලු බැල්මට. නමුත් අන්න කෙනෙක්ව ප්‍රතිපදාවක් දිහාවට යොමු කිරීමේ සම්ප්‍රයුක්තයක් මේ මේ විඳපු දුක් වල තියෙනවා. ඒ දුක්වල සම්ප්‍රයුක්තයක්ම තමයි සමහර විට කෙනෙක්ට ප්‍රතිපදාවක් පුහුණුවක් දිහාවට යොමු කරවෙන්නේ. ඒක තාම උනන්දුවක් නැහැ කියන්නේ තාම ඉතින් දුක් ඉඳලා මදි කියන එකම තමයි. නේද? එතකොට තව තව දුක් ටිකක් ඔහොම යනකොට හම්බු වෙවි. මේ අද නැත්තං තව අවුරුදු 10කින් ලැබේවි. මේ ජීවිතේ නැත්තං ඊළඟ ජීවිතේ හරි ලැබේවි. ස්වභාව ධර්මය කොහොමත් අන්න දිගටම උගන්නනවා. අපි අහන්න සූදානම් වෙනකම්ම ඒක ගැන ආයි බය වෙන දෙයක් නැහැ. එතකොට අන්න ඒ විදිහේ අද නෙවෙයි නම් හෙට, හෙට නෙවෙයි නම් තව අවුරුදු 10කින් 20කින් හරි අන්න යම් කිසි විදියක දරා ගන්න බැරි වෙහසක් පීඩාවක් දුකක් මතුවෙනවද ඒකමම තමයි මේ විදිහට අපිව මේ වගේ ප්‍රතිපදාවකට පුහුණුවකට ඒ දිහාවට යොමු කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමුන්වහන්සේගේ ජීවිතයේ ඒ සිදු වෙච්ච යම් සිදුවීමක් දරන්න අමාරු සිදුවීමක් ඒ කුඩා අවදියේදී ඒක පිළිබඳ යම් අදහසක් නොතිබුණත් අන්න පසු කලක ඒ දේ සිහි කරනවා. ආනන්ද හාමුදුරුවොත් ඒ සඳහාම සුදුසු මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ එක් සිදුවීමක් ඊළඟට ගත්තොත් ඔය පසු කලක ඒ බුද්ධත්වයෙන් පස්සේ යම් අවධියකදී ඔය ශාක්‍ය කුලේම කැටි ගන්නවනි විරුඩබ ගිහිල්ලා. එතකොට ඒ අවස්ථාවේ මේ තොරතුර මේ ආරංචිය භාග්‍යතුන් වහන්සේට එනවා. මේ විදිහට මේ විරුඩබ ගිහිල්ලා මේ ශාක්‍ය කුලේ අන්න කිසිවෙක් ඉතුරු නොවෙන්න කැටිගාලයි කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඒ පණිවිඩේ නිහඬව දරාගත්ත බව සඳහන් වෙනවා. මේ ආපු ආරංචිය මේ ආපු පණිවිඩේ නිහඬව දරාගත්ත බව තමයි සඳහන් වෙන්නේ අවස්ථාවේදී මේ මුකුත් ප්‍රකාශ කරේ නැති පාටයි. නිහඬව විඳ දරාගත්ත පාටයි. ඉතින් ඒ තුලත් මොකද්දෝ පණිවිඩයක් කියනවා. මේ විදිහට මේ කරනාලද ප්‍රතිපදාවක් අවසන් කරනාලද ප්‍රතිපදාවක් සහිතව ඉන්න බුදුරජාණන් වහන්සේටත් මේ විදිහේ ප්‍රවෘත්තියක් මේ විදිහේ ආරංචියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර විදිහට කුඩා අවදියේත් ඒ නොතේරෙන වයසේ පවා මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔය කොයි කොයි සිදුවීමත් අලලා ඉදිරියෙන් තියලා මොකද්ද මේ කියන්නේ මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන්න මේ යථාර්ථය බාරගන්න කියන ආරාධනාව තමයි අපිට මේ සිද්ධ කරන්නේ. යම් සත්ව කෙනෙක් අතීතයේ පහළ වුණාද ඒ සත්වයනුත් අනාගතයේ යම් සත්ව කෙනෙක් පහළ වෙනවාද ඒ සත්වයනුත් මේ දේහය අතහැරලා යන්න වෙනවා. අන්න එහෙම යන බව ඒ යථාර්ථය දැනගෙන තම තමුන් මේ විදිහේ ප්‍රතිපදාවක් කෙලෙස් තවන වීරිය වැර සහිතව මේ බඹසර හැසිරෙන්න ප්‍රතිපදාවක නියැලෙන්න කියන මතක් කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දැන් අපි අපිත් මේ මොකද්දෝ කයකට අරගෙන වගේ මේ ජීවත් වෙන අවස්ථාවක් නේ. එතකොට දැන් මේ ලැබිලා තියෙන කයත් අන්න දවසක අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ අතහැරලා යන අවස්ථාව මොන වගේද කියලා කියන්නත් අපිට අමාරුයි. සැලසුම් කරන්නත් අමාරුයි. කෙසේ නමුත් ඔය මරණය කියන ඉරණමට කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. එතකොට සමහර කෙනෙක් ඒක ගැන සිහි කරන්නවත් කැමති නැහැ. මේ විදිහේ ඉරණමක් මට දවසකත් වෙනවා කියන එක. නමුත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ යථාර්ථයම තමයි ඔන්න ඔය සිහි නොකරන්න උත්සාහ කරන, සිහි කරන්න අකමැති මේ සිදුවීම දවසක කාට කාටත් මතුවෙලා එනවා. සමහර වෙලාවට බොහෝ වයසට ගිහිල්ලා ලෙඩ ඇඳක වෙන්න පුළුවන්. තවත් විටෙක මහපාරක නේද, පාරක් මැද්දේ වගේ වෙන්න පුළුවන්. මොන විදිහේ ඉරණමක් අත්වෙයිද දන්නේ. සමහර විට යම් කලකදී ඔය කැන්සර් හොස්පිටල් එකක වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කවුරු කවුරුත් පිටිපස්සේ මේ යථාර්ථය එනවා. ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එන්නේ විදිහේ දෙයක්, යථාර්ථයක් අපේ අපේ ජීවිතවලත් දවසක අපිට බාර ගන්න සිද්ධ වෙනවා. යන්නේ මතක් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. ඒ දවස වෙනකන් ඉන්න එපා. ඒ දවස කවදා වෙයිද කියලා දන්නේ නැහැ නේ. අවිනිශ්චිත භාවයක් ඒ පිළිබඳ තියෙනවා. අවිනිශ්චිත භාවයක් තියෙනවා. දැන් ඊයේ නිවුස් වලට පෙන්නපු මරණ ටික බැලුවොත් ඒ කට්ටිය මැරෙන්න හිතාගෙන ගිය කට්ටිය නෙමෙයි. අමාරු වෙට අවුරුදු 18 20 කොල්ලෝ බයික් එකක නැගලා ගිහිල්ලා බොහොම වේගෙන් යනවා සුළු ගමනක්. හරිද, කොහේ හරි ගෑවිච්ච ගමන් ওই රෝද දෙක කොහේ ගිහිල්ලා නතර වෙයිද දන්නේ නැහැ. එතකොට අන සමහර වෙලාවට අර විදියට ජීවිතේ නැති වෙලා, එහෙම නැත්නම් ජීවිත කාලෙට අබ්බගත වෙලා, ඉතින් ওই වගේ තමයි ওই කෙටි ගමන නතර වෙන්නේ. ඉතින් ඒක අපේ අපේ ජීවිතවල ඒ විදිහේ යම් ඉරණමක් දවසක මතුවෙන බව හැබෑව. ඒ මතුවෙන වෙලාව වෙනකන් අපි ඒ ටික අමතක කරලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නිකන් අනිත් කට්ටිය මලාට මම මැරෙන එකක් නැහැ වගේ නේද තමයි ඉන්න උත්සාහ ගන්නෙ. දැන් ඔය ලෙඩෙ බලන්නේ එහෙම ගියාමත් අර නිකන් මූණ නිකන් හදාගෙන නිකන් ලෙඩට හරියන්න මූණ හදාගෙන නිකන් සෝකී ස්වභාවයකින් ගිහිල්ලා ඒ ලෙඩාට කතා බහ කරලා ආවත් මොකද, හිත යටින් තියෙන එක ප්‍රාර්ථනයයි. මොකද්ද? අනේ මට නම් මේ වගේ ඉරණමක් අත් නොවේවා කියන ප්‍රාර්ථනය තමයි තියෙන්නේ. ප්‍රාර්ථනා කරපු පමණින් දේවල් වෙන්නෙත් නැහැ. නමුත් කෙසේ නමුත් අර විදිහේ අමුතු ප්‍රාර්ථනයකින් අපි කවුරු කවුරුත් ජීවත් වෙන පාටයි. හැමෝම හිතනවා නිකන් මම නම් මැරෙන එකක් නැහැ, මට නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ මොකද්දෝ අමුතු විදිහේ ප්‍රාර්ථනයක් තියෙනවා. ඒක යථාර්ථය නොවෙන්න පුළුවන්. හැබැයි කාගේ කාගේ හිතේ නිකන් අර මෝඩකමකට වගේ එහෙම සිතවිල්ලක් වැඩ කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ මේ යථාර්ථය, මේ සිද්ධ වෙන්න නියමිත ඒ සිදුවීම. එදා වෙනකන් ඉඳියොත් පරක්කු වැඩි. ඒ වෙනකොට පරක්කු වැඩි. ඒ වෙනකොට වෙහෙස වැඩි. ඒ වෙනකොට දරා ගන්න අමාරුයි. නමුත් අන්න කලින්ම මේ ඉරණම දැනගෙන, කලින්ම මේ යථාර්ථය දැනගෙන අන්න ඒකට සුදුසු කරුණු සිද්ධ කරන්න, කළ යුත්ත කරන්න කියන අදහස තමයි මෙතන තියෙන්නේ. කළ යුත්ත එකයි තියෙන්නේ ඉතින්. වෙන මොකක්වත් නෙමෙයි. මේ 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 මෙරි මෙරි ඉපදී ඉපදී යන මේ ගමනෙන් මිදීමක් කරෙන්න වෙන දෙයක් නැහැ ඉතින්. ඔය දිව්‍ය ලෝකවල එහෙම ගියාමත් ඉතින් සුළු විරාමයක් ලැබෙනවා. සුළු විරාමයක් ලැබුණාට මොකද, ඒ කාලේ බොහොම ශීඝ්‍රව ගෙවිලා යනවලු. ඈ ශීඝ්‍රව ගෙවිලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට ආපහු අර කොහේ ගියත් නිකන් කැරකිලා මහ ගෙදර එනවා වගේ මේකට ඇවිල්ලා ඇදගෙන වැටෙනවා. ඈ දිව්‍ය ලෝකවල කාලේ නිකන් ෂණිකව ගෙවෙනවා කියලා තමයි බොහෝ කාලයක් වෙන්න පුළුවන්. හැබැයි ශීඝ්‍රව ගෙවිලා යනවා. එහෙන පාටි එකනේ ඉන්නේ, ජොලියෙන් ඉන්නේ. ඔය නිකන් අපි අපේ ජීවිතවලත් ඔය සතුටින් ඉන්න අවස්ථා ගත්තොත් නිකන් මේ ගෙවුණ වේගෙ වැඩි කියලා හිතෙනවනේ ගොඩක් වෙලාවට. ඈ ඒ විදිහේ මොකද්දෝ තියෙනවා. නිකන් කාලයත් නිකන් ශීඝ්‍රව ගමන් කරනවා හිතේ සතුටක් විවේකයක් තියෙන වෙලාවට. දුක ආපුවාම නිකන් කාලය නැවතුණා වගේ. එහෙම දකින්න පුළුවන්. ඉතින් ඔය යථාර්ථය තමයි ඔය දෙපැත්තේ තියෙන්නේ. අපායකට ගිහාම කාලය නවතිනවා වගේ දැනෙනවා. දිව්‍ය ලෝකයකට ගිහාම නිකන් කාලය ඉගිලිලා ගියා වගේ දැනෙනවා. දෙකම අන්න දුකටම තමයි බර බැලුවාම. ඈ දිව්‍ය ලෝකයේ ගිහාම කාලේ ඉගිලිලා ගිහිල්ලා ගිහිල්ලා ටක් ගාලා ඇවිල්ලා ආපහු මේකටම වැටෙනවා. ඈ අපායි ගිහාම කාලේ නැවතිලා වගේ එහෙටම වෙලා ඉන්නවා වගේ සදාකල්. නේද? ඔන්න ඔය වගේ මොකද්දෝ බේරුමක් නෑ ඉතින්. බේරුම තියෙන්නේ එක ක්‍රමවේදයයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ උත්සාහය මේ වීරිය වැඩිය යුතුයි. ඒක තුලින් යම් සාර්ථකත්වයක් ළඟා කරගත යුතුයි. අනේ ඒ තුලින් තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ක්‍රමවේදයක් වෙන විසඳුමක් නැහැ. ඉතින් අපි දැන් මෙතන මතක් කරොත් දැන් මේ එක කයක් අතහැරලා තව කයක් වෙනත් වූ කයක් අන්‍ය වූ කයක්කට බැස ගැනීමක් ගැන තමයි මේ කියන්නේ. දැන් අපි සාමාන්‍ය මේ කරන ප්‍රතිපදාවටත් මේක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ දේහය අතහැරලා යනවා කියනවනේ. මේ කය අතහැරලා යන්න වෙනවා. ගියාට මොකද? අන්න තව තැනකට බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඔය ඕක පිළිබඳ යම් විමසීමක් තියෙනවා ඔය වච්චගොත්ත අග්ගිවච්චගොත්ත සූත්‍රයේ. මේක මේ ගින්නකට උපමා කරලා තමයි අහන්නේ. මේ වච්චගොත්ත තමයි අහන්නේ මොකද්ද කියනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ ලැව් ගින්නකට උපමා කරන්නේ. මේ ලැව් ගින්නක් ඇවිලෙනකොට මේ ගහකින් තව දුර තියෙන ගහකට ගින්න පනිනවා. හරිද? අර මහා විශාල බුරබුරා ගිනි ඇවිලෙන එක ගහක ඉඳලා ඈත තියෙන තව ගහකට මේ ගින්න පනිනවා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ උපාදාන වෙන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේ අවස්ථාවක වාතයම තමයි උපාදාන වෙන්නේ කියලා. ඔනේ උපමාව තමයි ඔය කිව්වේ. ඊට පස්සේ උපමේය ගලපනවා වච්චගොත්ත අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ එක කයක් බහා තබලා අන්‍ය වූ කයකට වෙනත් කයකට මේ තැනැත්තා බැස ගන්නවා. එතකොට ඒ අවස්ථාවේ මේ සම්බන්ධය හදලා දෙන්නේ කවුද? මේක මේ උපාදානය වෙන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. මේ එක කයකින් එක කයක් බහා තබල තව කයකට බැස ගැනීමක්. හරිද? ඒ අවස්ථාවේ මොකද්ද උපාදානය වෙන්නේ කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? ඒ අවස්ථාවේ වච්චගොත්ත මේ තෘෂ්ණාවම උපාදානය වෙනවා කියලා. තෘෂ්ණාවෙන් තමයි ඔය ගැටේ දාලා දෙන්නේ. එනේ අර තෘෂ්ණා මැහුම් කාර්ය කියලත් කියන්නේ මේ කොනයි අර කොනයි හලලා ගැටයක් දානවා. මේ කයයි අර කයයි හලලා ගැටයක් දානවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ එක කයක් බහා තබලා අන්‍ය වූ කයකට බැස ගැනීමක් මේ තෘෂ්ණාවේ ආධාරයෙන් සිද්ධ වෙනවා. එතකොට මෙතන ග්‍රහණය කරගෙන ඉඳියා මේක අතහැරලා වෙන තැනක් ග්‍රහණය කරා. ඕක තමයි ක්‍රියාවලිය. හරියට නිකන් මනස තුල එක් අරමුණක් අතහැරලා තවත් අරමුණක් ග්‍රහණය කරනවා වගේ. හරිද? දැන් සාමාන්‍ය අපි ගත්තොත් ඔය සිහියක් පුරුදු කරන කෙනෙක්ට අන්න දකින්න පුළුවන් කොහොමද මේ මනසේ ග්‍රහණය වෙන ක්‍රියාවලිය කියලා. දැන් ආධුනික කෙනෙක් ගත්තොත් එයා උත්සාහ කරන්නේ මේ හුස්ම පතුල එක්ක යාළු වෙලා වැඩි හුස්ම ගණනක් සිහියෙන් වැඩි පියවර ගණනක් සිහියෙන් මම දැක දැනගන්නේ කොහොමද කියන උත්සාහය තමයි එතනත්තා තුළ තියෙන්නේ. නමුත් මෙයාට දකින්න පුළුවන් කොහොමද මේ හිත නොයෙකුත් අරමුණු ග්‍රහණය කරන්නේ කියලා. අර විදිහට පතුල ගැන උනන්දුවක් නැහැ. හුස්ම ගැන උනන්දුවක් නැහැ. ඒක හරිම කම්මැලි අරමුණක් මේ හිතට. ඒ වෙනුවට ඔන්න මොකද්ද ගෙවල් දොරවල් වල ප්‍රශ්න නොයෙකුත් සිදුවීම් අතීත මතක අනාගත සැලසුම් ඔයගේ ඒවා තමයි මේ හිත ග්‍රහණය කරන්නේ. එනේ ඔක්කොම ග්‍රහණය කරන්නේත් නැහැ. කොතෙකුත් සද්ද ඇහෙනවා ඒවා ගැන උනන්දුවක් නැහැ. අර විදියට හිතවිලිත් විටෙන් විට මතුවලා එන ඒවා ග්‍රහණය කරනවා. විටෙන් විට අර විදියට දේවල් වලට පණිනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ග්‍රහණයක් මේ හිත තුළ අපිට දකින්න පුළුවන්. මේ එකක් අතහැරලා තවකකට පැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය කියන ක්‍රියාවලියම තමයි ඔය එක කයක් බහා තබලා තවත් කයක්කට බැස ගන්නවා කියන අදහස මතුවෙන්නේ. එතකොට මේ මෙතන ග්‍රහණය කරගෙන ඉන්දියා මේක අතහැරලා තව එකකට බැසගත්තා. ඇත්තරම මෙරි මෙරි ඉපදී ඉපදී යන ගමනක් තමයි මේ මොහොතක් මොහොතක් පාසා තියෙන්නේ. දැන් ඔය අපි ගත්තොත් ඔය මනස තුල තියෙන ක්‍රියාවලියම තමයි අතෙන්දි සිද්ධ වෙන්නේ. හරි නිකන් මහලක වෙනසක් වුණා වගේ පේනවා බැලූ බැල්මට. මේ කය අතහැරලා අර තවත් කයක් ග්‍රහණය කිරීම, අන්‍ය වූ කයක් ග්‍රහණය කිරීම. නමුත් මේ නිරතුරුව යන ක්‍රියාවලියම තමයි එතනක් තියෙන්නේ. ක්ෂණමාත්‍ර මරණයක් හැම වෙලෙම තියෙනවා. ඒ ක්ෂණමාත්‍ර මරණයම තමයි අර වෙලාවෙත් ඉදිරිපත් වෙන්නේ. එහෙම නැතුව අලුත් දෙයක් නෙමෙයි. එතකොට අර විදිහට මේක හිතවිල්ලක් බහා තබල තව හිතවිල්ලක් ග්‍රහණය කරන හැටි.
අවසරයි කරුණේ ස්වාමීන් වහන්ස, අපිට මේ ඔබ වහන්සේගේ කටහඬ උස් පහත් වෙන ගතියක් දැනෙනවා. සමහර තැන් ඇහෙන්නේ නැතුව යන වගේ ස්වභාවයක් දැනුණා.
හරි, දැන් කොහෙද ඉඳී කියලා මතක් කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, මේ අපේ ඒ කය අතහැරලා වෙන කයකට යන එක හරියට සිතුවිල්ලක් අතහැරලා වෙන සිතුවිල්ලකට යනවා වගේ කියන එකට සමාන කරමින් උදාහරණ දෙමින් හිටියේ ස්වාමීන් වහන්ස.
ඔව්, එතකොට එහෙම ක්‍රියාවලියක් නැවත නැවත සිද්ධ වෙනවා. මේ විදියට තමුන්ගේ සිහියක් පුරුදු කරන කෙනෙක් උනත් මේ ක්‍රියාවලිය දකින්න පුළුවන්. මේ විදියට හිතවිලි වලට පනිමින් එකෙන් එක ග්‍රහණය කරමින් යන ආකාරයේ යන විදිහ අපි අපිට දැක දැනගන්න පුළුවනි. ඉතින් එන්නේ විදිහේ ක්‍රියාවලියක් එක්ක තමයි මේ අපි කවුරු කවුරු ජීවත් වෙන්නේ. එතකොට මේ ෂණ මාත්‍ර මරණයක් මොහොතක් මොහොතක් පාසා තියෙනවා. එතකොට මේ අලුතෙන් මැරිලා ඉපදින ක්‍රියාවලියක් නෙමේ. නමුත් අර එක් කයක් බහා තබලා තවත් කයකට පිවිසීම පිළිබඳ අර මරණ මොහොතේ සිදුවෙන දේ අපිට මහා වෙනසක් පරිවර්තනයක් වගේ පේනවා. නමුත් මේ නිතිපතා මොහොතක් මොහොතක් පාසා සිදුවෙන ක්‍රියාවලිය තමයි ඔය සිද්ධ වෙන්නේ. එතකොට ඔය සාමාන්‍ය ඔය අපිට මොකක් මෞකසකට බැස ගන්නවා නම් මෞකසකට බැස ගන්න අවස්ථාවේදී අර අර ඒ යම් කිසි ඒ මෞකසක තියෙන ඒ මඩ පැල්ලමක් වගේ ඒ දේ ඔස්සේ අරමුණු වීමක්, ඒ දේට මේ ග්‍රහණය වීමක් බැස ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය මහා නිධාන සූත්‍රයේ බොහොම සංකීර්ණ විදියට බුදුරජාණන් වහන්සේ මේ දේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ওই කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් ඒක අරගෙන කරුණෙන් කරුණ පැහැදිලි කරන්නත් උත්සාහ ගන්නවා. ඉතින් ඒ විදිහට මේ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ ක්‍රියාවලිය නිතිපතා මොහොතක් මොහොතක් පාසා සිදුවෙන ක්‍රියාවලියක්. එතකොට අපි හිතමු දැන් මේක මේ අපිට මේ මෙරි මෙරි ඉපදෙන වැඩේ දැන් නවත්තන්න ඕනේ නම් නවත්තන කතාවක් නෙමේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මෙතන. මේක මේ යථාර්ථය දැනගෙන ඒකට අනුව යම් කිසි උත්සාහයක් ගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒ විදිහේ උත්සාහයක් ගැනීම සඳහා අපි කරන මේ පුහුණුව මේ සිහිය පිටවා ගැනීමම ප්‍රමාණවත්. හරිද, ගොඩාක් වෙලාවට මේ කට්ටිය හිතනවා නිකන් මේක මදි වගේ කියලා. බැලූ බැල්මට නිකන් මදි වගේ පේන්නත් පුළුවන්. ඒකත් සාධාරණයි. මොකද හේතුව මේ තියෙන ප්‍රශ්නයේ බරපතලකම හැටියට මේ වගේ සරල උත්තරයක් මේකට හරියයිද කියන සැක සංකාව මතුවෙන එක සාධාරණයි. සමහර කෙනෙක් නිකන් අමුතු විදිහට තමයි මේ පණිවිඩය බාරගන්නේ. මේ ඕකද කියන්න තියෙන්නේ කියලා වගේ නිකන් බලනවා, අහනවා. හා නිකන් මේ මෙච්චරද තියෙන්නේ කියලා. ඊට වැඩිය සංකීර්ණ විසඳුමක් නැද්ද මේකේ? මේ හාමුදුරුවෝ කියන්නේ නැද්ද? නැත්තම් මේ දන්නේ නැද්ද කියලා වගේ බැල්මක් බලනවා. නමුත් ඉතින් අපි හිතමු දැන් මෙතන මේ කෙලෙස් තවනවා කියලා. කෙලෙස් තවනවා කියලා කෙලෙස් නැති කරන්න පුළුවන්ද කියලා ඇහුවොත්, කෙලෙස් නැති කරනවා කියන ඉලක්කය අපිට අරගන්න පුළුවන්ද කියලා ඇහුවොත්, එහෙම නැත්නම් ධර්ම අවබෝධය කරනවා කියන ඉලක්කය අරගන්න පුළුවන්ද කියලා ඇහුවොත්, ඒවා නිකන් මහා විශාල ඉලක්ක. දැන් ඔය කාම සමහරු නිකන් භාවනාවට ගිහිල්ලා කෙලෙස් තවන්න උත්සාහ ගන්නවා, කෙලෙස් නැති කරන්න උත්සාහ ගන්නවා, හිතවිලි එන එක නවත්වන්න උත්සාහ ගන්නවා. ඈ ඔය විදිහේ එක එක උත්සාහ කරන භාවනා කරන කට්ටියත් ඉන්නවා. ඉතින් හොඳ ඔලුව කැක්කුමක් සහිතව නවත් නැගිටින්න පුළුවන් පැය භාගයකට විතර පස්සේ. වෙන මොකුත් නැහැ. ඒ වෙනුවට මේ කෙලෙස් නසනවාකුවත් මහ ලොකු විශාල ඉලක්කයක්. සාමාන්‍ය ගෝල් සෙටිං වලදී හරි අර විදියට මේ ඉලක්ක හදාගන්නකොට කියනවා මේ ඇටේනබල් වෙන්න ඕනේ, මේක කරන්න පුළුවන් වැඩක් වෙන්න ඕනි. නිකන් එකපාරට නිකන් මම මේ රටේ ජනාධිපති වෙනවා වගේ ඉලක්කයක් හදාගත්තට ඕක කරන්න බෑනේ. ඒ වෙනුවට කඩලා පෙන්නන්න මේ පියවරෙන් පියවර මේකට යන විදිහ කියලා කියනවා. يعني ගෝල්ස් සෙට් කරනකොට මේක රියලිස්ටික් ඇටේනබල් වෙන්න ඕනේ. එහෙම නැතුව වැඩක් නැහැ. හරි මහා ලොකු නිකන් මම මේ අවුරුද්දකට මෙච්චර ගාණක් හම්බ කරනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඈ ඒ වෙනුවට ඒකට යන ක්‍රමවේදී පියවරෙන් පියවර මේ සතිය මොකද්ද කරන්න තියෙන්නේ, ඊළඟ සතිය මොකද්ද කරන්න තියෙන්නේ, මේ සතිය කීයක් හම්බ කරනවද, ඊළඟ සතිය කීයක් හම්බ කරනවද කියලා අන්න ඒ විදිහේ රියලිස්ටික් ඇටේනබල් ගෝල්ස් වෙන්න ඕනි. එතකොට නිකන් මේ කෙලෙස් තවනවා, කෙලෙස් නැති කරනවා කිව්වොත්, ධර්ම අවබෝධය ලැබනවා කිව්වොත් ඒවා නිකන් අර රියලිස්ටික් නෑ. ඒක එහෙම නිකන් මහා විශාල ඉලක්කයක් වගේ. ඒ වෙනුවට අපිට මේක මේ කඩලා බෙදලා පෙන්නුවොත් මේ මොහොතේ මොකද්ද කරන්න පුළුවන් මේ කෙලෙස් තැවීම සඳහා, මේ මොහොතේ මොකද්ද කරන්න පුළුවන් මේ මේ ධර්ම අවබෝධය සඳහා. අන්න කරන්න පුළුවන් එකම වැඩේ තමයි මේ මේ එක හුස්මක් බැලුවොත්, එක පියවරක් තියාගත්තොත් ඒක තමයි මේ මොහොතේ කළ හැක්ක, කළ යුත්ත. අර විදියට බත් කටක් කන එක සිහියෙන් කාගත්තොත් අන්න ඒක තමයි මේ මොහොතේ කළ හැක්ක, කළ යුත්ත. ඊට අමතරව වෙන දෙයක් නැහැ. සිහිය පිටවාගෙන ක්‍රමානුකූලව ඒ සිහිය දියුණු පමුණු කරගෙන යාමම තමයි ක්‍රමවේදේ. අන්න එහෙම යනකොට මොකද වෙන්නේ? අර කෙලෙස් තවනවා කියන නැත්තම් ධර්මාබෝධය ලැබනවා කියන ඒ මහා ඉලක්කය ඒ ලං කරගන්න බෑ වගේ හිතලා කිය පමණට විශාල ඉලක්කේ අන්න දන්නේම නැතුව පියවරෙන් පියවර සමීප වෙන ලං වෙන ක්‍රමවේදේ තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් මැජික් එකක් නැහැ. හරි. එතකොට මොහොතක් මොහොතක් පාසා මේ මේ කරන වැඩේ සිහිය පිහිටවා ගත්තොත් ඒ පිහිටවා ගන්න සිහිය තුලම තියනවා අර අපි බලාපොරොත්තු වෙන මහා ඉලක්කය ලං කර ගැනීම සඳහා අවශ්‍ය මේ මොහොතේ කළ යුත්ත. ඒක නිකන් මදි වගේ කෙනෙක්ට බැලුවාම අර විදියට ආධුනික කෙනෙක්ට නම් කොහොමත් හිතෙනවා මෙච්චරද මේ කියන්න තියෙන්නේ කියලා. නමුත් අපි හිතමු ඔය මදි වගේ කියලා හිතන, ඔය නොවටිනා වගේ කියලා හිතෙන සිහියක් කාලයක් තිස්සේ නිතිපතා පුරුදු කරනවා. අන්නේ පුරුදු කරන කෙනෙක්ට දකින්න පුළුවන් කොහොමද මේ පුරුදු කරන සිහියක් නිසා අන්න වෙන වෙනස පරිවර්තනය කියලා. ඒක දැනෙන්නේ අර තැපෑලෙන් වගේ තමයි ඉතින්. නේද? තැපෑලෙන් වගේ දැනෙනකන් ඉවසන්න ගොඩ දෙනෙට අමාරුයි. ඒගොල්ලෝ කියනවා වැඩක් නෑ මං ඕක කරා. එච්චර ප්‍රයෝජනයක් නෑ කියලා. ඒ වගේ කියන කට්ටියගෙන් අහලා බලන්න ඕනි නිකන් මේ කොච්චර කාලයක් කරලා තියෙනවද, මොන විදිහටද කරේ, කොහෙද කරේ කියලා පොඩ්ඩක් විස්තර අහලා බලන්න වෙනවා. දැන් ඔය දේශපාලනේ කතා කරන්න එන කට්ටියගෙනුත් නිකන් අර ප්‍රධාන නිකන් අර කඩේින් ප්‍රශ්න වගේ තුනක් විතර අහන්න ඕනේ. මොකද ඔය ගොඩ දෙනෙක් නිකන් අර මේ මේ ඡන්දෙවත් නැති වුණ තමයි දේශපාලනේ කතා කරන්න ඉන්නේ. එහෙම නැත්නම් අර මේ මේ මෙලෝ දෙයක් දන්නේ නැති වුණ තමයි දේශපාලනේ කතා කරන්න ඉන්නේ. එතකොට ඉස්සෙල්ලාම අහන්න ඕනේ කඩේින් ප්‍රශ්න දෙක තුනක්. අහන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද? ඒකට උත්තර දී ගන්න බැරි නම් ඔයා එක දේශපාලනේ කතා කරන්නේ නැහැ. හරි. ඡන්දෙ දාලා තියෙනවද? ඡන්දෙ දාලා නැත්නම් ඔයත් එක දේශපාලනේ කතා කරලා වැඩක් නැහැ. හරි. අන්න මේ විදිහට නිකන් කඩේින් ප්‍රශ්න ටිකක් අහලා තමයි මේ වගේ ඒවා බාර ගන්න ඕනේ. එතකොට ඔය ඔය කරා වැඩක් නැහැ කියන කට්ටියගෙන තහලා බලනෝනේ මොනවද ඔයා කරේ කියලා. කොහේ ගිහිල්ලාද කරේ කියලා, කොච්චර කාලයක් කරාද කියලා අහලා බලන්න ඕනේ. එහෙම නැතු නිකන් කිව්ව පමණින් බාර ගන්න හොඳ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා මේ ඔය රිට්‍රීට් එකකට වගේ ඇවිල්ලා නිකන් පෙනේ නොපෙනේ ගානට දවස් පහ ඉඳලා යනවා. ඉඳලා ගිහිල්ලා කියනවා මම නිස්සරණවනේ භාවනා කරලා තියෙනවා, මම දන්නවා ඕක කියලා තමයි ටෝක් දෙන්නේ. අන්තිමට බලනකොට මේ කමටහන්නක්වත් සුද්ධ කරපු නැති ගොයියෙක්. ගිහිල්ලා අර විදියට විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් දාගෙන. ඉතින් ඕක තමයි යථාර්ථය බොහෝ දෙනෙක්ගේ. ඒක නිසා කිව්ව පමණින් බාර ගන්නව වෙනුවට මේක මේ තම තමුන් යෙදිලා බලන්න. මාස කීපයක් ඒ සඳහා ටිකෙන් ටික කැප වෙලා බලන්න. එහෙම කැප වෙන කෙනෙක්ට අනිවාර්යෙන් තම තමුන්ගේ මට්ටමින් ප්‍රතිඵල දැක දැන ගන්න පුළුවන්. එහෙම නැත්තම් නිකං නිකං අර අපි නිකං කවෙනෙක් කියන කියනවට මේ ලැබිච්ච අවස්ථාව අතහැරලා දාලා යනවා වෙන්න පුළුවනි. ඒක නිසා අන්න ක්‍රමානුකූල පුහුණුවක්, ඒ පුහුණුවේ අත්‍යවශ්‍යම අංගය තමයි මේ මොහොතේ සිහිය පිහිටුවා ගැනීම. ඔය කෙලෙස්තාවන් නැති කරනවා කියන මහා ලොකු ඉලක්කයක් සඳහා, ධර්මාබෝධය ලබනවා කිය වගේ මහා ලොකු ඉලක්කයක් සඳහා මේ මොහොතේ කරන්න පුළුවන් එකම වැඩේ තමයි සිහිය පිහිටුවා ගැනීම. ඒ ඇරෙන්න වෙන මුකුත් අර කිරීමේ හැකියාවක් එහෙම දෙයක් නැහැ. සිහිය පිහිටුවා ගත්ත පමණින් මොකද වෙන්නේ? අර යන ක්‍රියාවලිය අපි කිව්වේ අර එක අරමුණක් අතහැරිමින් තව අරමුණක් ග්‍රහණය කර කර යන ක්‍රියාවලිය තියෙනවානේ. ඒකෙන් යම් පමණකට දුරස් භාවයක් මේ පිහිටවා ගන්න සිහිය තුළ ඇති වෙනවා. වෙනදාට අපි ඒකට බැසගත්ත හිතින් ඉන්නේ, වැදගෙන ඉන්නේ. ඔය කෙලෙස් වල ස්වභාවයක් තියෙනවා, නිකන් ගෙවැද ගන්නවා, වැද ගන්නවා කියලා අදහසක් තියෙනවා ඒ තුළ. මේ කෙලෙස් අරමුණට ගිහිල්ලා මෙයා බැස ගන්නවා, වැද ගන්නවා. ගේකට ගෙවැද ගත්තොත්, වැද ගත්තොත් මොකද වෙන්නේ? ඒ ගේ තමයි අපේ ලෝකයේ බවට පත් වෙන්නේ. හැබැයි ගේකට ගෙවැද ගත්තේ, වැද ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අන්න ඊට වැඩිය පුළුල් චිත්‍රයක් අපිට දකින්න පුළුවන්. ගේත් තියෙනවා, වටපිටාවේ ගහකොළත් තියෙනවා, තව ගෙවලුත් තියෙනවා. ඈ අන්න ඒ විදිහේ වෙනස් චිත්‍රයක් දකින්න පුළුවන් අර වැදගන්නේ ගෙවැදගන්නේ නැතුව ඉඳියොත්. ඉතින් ඔන්න ඔය කියන වෙනස තමයි විය යුත්තේ. සාමාන්‍යයෙන් සිහියක් පුරුදු කරගෙන යනකොට අන්න එයාට දැනෙනවා මේ විදිහට මේ දේවල් වලට වැදගන්නවා ගෙවැදගන්නවා වෙනුවට මේ දේවල් ඇති බව දැනගන්නා සුළුව මම කල් ගෙවනවා. කෙලෙස් සිතුවිලි තියෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. රාගේ, ద్వේෂේ, ඉරිසියාව ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. තියෙන බව දැනගනිමින් ඉඳීමම තමයි ක්‍රමවේදය. ඒක හරි අමාරුයි දරන්න. නිකන් මේක නිකන් තියෙන බව දැනගෙන ඉන්නවා කියන එක හරි නිකන් කටුගතියක් තියෙනවා. කට්ටිය හිතන්නේ මේවා මේ ෂණිකව නැති කළා දාන්න පුළුවන්ද? මේ වගේ අදහසක් තමයි ගොඩ දෙනෙට මතුවලා එන්නේ. නමුත් ඒක සාධාරණ නෑ, ඒක යථාර්ථය නෙමෙයි. ඒ වෙනුවට තරහා ගියපු වෙලාවට, රාගය විසිච්ච වෙලාවට, ඉරිසියාව සහිත වෙලාවට ඒ බව දැනගැනීමම තමයි කළ යුත්තේ. ඒ විදිහේ පුහුණුවකට තමයි අපි යොමු විය යුත්තේ. නැවත නැවත මේ දේවල් ඇති බව දැනගනිමින් කල් ගෙවනවා. ඒ විදිහේ පුහුණුවක යෙදිලා ඉන්නවා. අන්න ඒ යෙදීම තුළ වෙනදාට අර දෙයට බැසගත්තට, ගෙවැදගත්තට අන්න දැන් ඒකට බැස ගන්න නැතුව සිහිය පිහිටවා ගන්න දරන උත්සාහයක් තමයි යම් පමණකට මේ තුල තියෙන්නේ. ඉතින් අපි හිතමු ඔහොම යම් කාලයක් තිස්සේ කරගෙන යනකොට, පුහුණු වෙනකොට මේ තැනත්තාට තේරෙනවා අන්න මේ දේවල් නිකන් අර පොල් තෙල් ගාලා වගේ ලිස්සලා යන ගතියක් වගේ, ග්‍රහණය නොවන ගතියක් වගේ කෙනෙක්ට දකින්න පුළුවන්. ඒක නිකන් එකපාරට නිකන් මේ පැවැත්මට තර්ජනයක් වගේ තමයි සමහර වෙලාවට ඉදිරිපත් වෙන්නේ. නේද? පැවැත්මට තර්ජනයක්. ඇත්තටම පැවැත්මට තර්ජනයක්ම තමයි. සාමාන්‍ය අපි පැවැත්ම කියන්නේ gedara ප්‍රශ්නයක් ආවොත් ඒක නිකන් ඇඟට ගන්න ඕනේ නේ. ඒක තමයි පැවැත්ම කියන්නේ. ටිකක් අඬන්න ඕනේ නේ. ඇඬිය යුත්තට අඬන්න ඕනේ. කෝප විය යුත්තට කෝප වෙන්න ඕනේ. කලබල විය යුත්තට කලබල වෙන්න ඕනේ. ඕක තමයි පැවැත්ම කියන්නේ. ගෙවල් වල කට්ටියත් නිකන් අඬයි කියලා බලාපොරොත්තු වෙනවා. නිකන් යුතුකමට වගේ තමයි ওই මලගෙවල් වල එහෙම කට්ටිය අඬන්නේ. ඇඬුවේ නැත්තොත් තස්පට් වගේ නේද? අර මේ නිකන් මේ මැරිච්ච කෙනාට සෙනෙහසක් නෑ වගේ. එහෙමනේ. එතකොට ඒ බැස ගැනීම, ගෙවැද ගැනීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරන දෙයක්. මලගෙවල් වල අඬන කට්ටිය දිහා බැලුවාම ඒගොල්ලෝ නිකන් මේ යුතුකමකට අඬන බවක් බොහෝ වෙලාවට දකින්න පුළුවන්. අනේ බලන්නකෝ මාමේ වෙච්ච දෙයක් කියලා ඔන්න මාමහම මාමට කියලා අඬනවා. ඈ ඊට පස්සේ කවුරු හරි මල්ලි කෙනෙක් එහෙම ආවොත් අනේ මල්ලියේ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා මල්ලිට කියලා අඬනවා. ඊට පස්සේ ඔය අතර මැද ටක් ගාලා කුස්සියට ගිහිල්ලා පාන් පෙති දෙකක් කාලා මොනවා හරි බීලා ඇවිල්ලා ආපහු අඬනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඈ ඕක තමයි තියෙන්නේ. එතකොට මේ දුකකට අඬනවාද නිකන් මේ ලෝක සම්මතයට අඬනවාද කියලත් ප්‍රශ්නයක් මතුවෙලා එනවා. එතකොට සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි මේ දේවල් ලිස්සලා යන්නේ නැතුව මේ දේවල් වලට බැස ගනී, මේවා ඇඟට ගනී කියන දේ මේ ලෝකෙත් ඔය වටපිටාවේ ඉන්න ඥාතියෝ හිත මිත්‍රාදීනොත් අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් මෙන්න මේ පුහුණුවේ යෙදෙන කෙනෙක්ට යම් කාලයක් කරනකොට, එක පාට නෙමෙයි මම මේ කියන්නේ, යම් කාලයක් කරනකොට දකින්න පුළුවන් මේ මේ දේවල් වලින් නිකන් ලිස්සල යනවා වගේ. මේ අත්දැකීමට මුහුණ දුන්නු බව හැබෑව. හැබැයි අර ඇඟට එන ගතිය අඩුයි. ඇඟට එන්නේ නැතුව නිකන් ඔහේ නිකන් ලිස්සල යනවා. ඒක නිකන් අර වෙනදා වගේ මේ පැවැත්ම ස්ථාවර නෑ කියන සලකුණක් ඒ තුළ තියෙන්නත් පුළුවන්. නිකන් මේ වැඩේ නිකන් හරියට උනේ නෑ වගේ. මේ ගනුදෙනුව හරියට කරේ නෑ වගේ. මේ පණිවිඩේ හරියට ඇහුවේ නෑ වගේ. මොකද්ද ඔය එකක් තියෙනවා. දැන් සාමාන්‍ය ගත්තොත් දැන් අපි හිතමු කොයි සතිමත් පුහුණුව තියෙනවනේ සක්මන පරියන්කේ විදිහට වෙන දේ. එතකොට එහෙම සතිමත් පුහුණුවක යෙදෙනකොට අන්න මුලදී මේ 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 පුහුණුවේ තියෙන තොරතුරු විස්තර බොහෝම නිකන් ජයට වාර්තා වෙනවනේ. මෙන්න බලන්න කකුලේ මේ මේ පැත්ත තමයි වැදුනේ. මේ විදියට තමයි වැදුනේ. මෙන්න මේම තමයි වැලි පෑගුනේ. මෙහෙම තමයි බර වැටුනේ කියලා සමහර විට වාර්තා ලියනවා පිටු ගණන්. ඒක අපි ඩිස්කරේජ් කරන්නෙත් නෑ. ඉතින් කියනවා හරි හොඳයි ලොකු විස්තරයක් දැකලා තියෙනවා තවත් හොඳට බලන්න කියලා. තවත් හොඳට බලන්න කියලා කියනවා. එතකොට සාමාන්‍ය ඉතින් එහෙම තමයි වාර්තා ලියවෙන්නේ. නමුත් අපි හිතමු ඔය භාවනාවේ වැඩෙනකොට කාලයක් ගත වෙනකොට මෙයාට තේරෙනවා මේ මේ වාර්තා ලියන්න නිකන් තොරතුරු නෑ වගේ කියලා. සිහියෙන් ඉඳලා නැතුව නෙමෙයි. ඒ වෙනුවට ඒ වෙලාවේ සිහියෙන් ඉඳපු බව හැබෑව. හැබැයි ඒ පැය තුල මොනවත් එහෙම ලොකුවට රැස් කරගෙන නැහැ. දැන් පොයි පහුගිය දවසක තිබුණා ඔය මේ මේ දරුවන්ගේ රිට්‍රීට් එකක්. ඒකේ දවස් 3ක් ඒ කට්ටිය නැවතිලා ඉන්දියා සංවිධාන කට්ටියට ඉතින් බින්දෙන්න ඕනේ. මොකද අර හැම වෙලේම නිකන් එන්ටර්ටේන් කරලා තියාගන්න ඕනේ ඒගොල්ලන්ව. නිකන් අර නිකන් සක්මන් පරියන්ක විතරක් කරන්න ගියොත් යනවා යන්න දමල ගහලා ක්‍රීඩා කරලා නිකන් නිකන් දඟලෝලා ඉනස්සලා තියාගන්න ඕනේ. ඉතින් ඒකට වෙනමම ටීම් එකක් ඇවිල්ලා ඉන්දියා. කෙසේ නමුත් ඔය කමටහන් වාර්තා ලියන්න ගියාම වාර්තා 30 ගණනක් හැමදාම දෙන් දාදා 15ක් විතර කියෝලා කියනවා හෙටත් ලියන්න 30 ගණනක් කියලා. හෙටත් අපිත් කියවන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඕම තමයි. ඉතින් ওই වார்த்தාවල ගොඩාක් විස්තර තියෙනවා. මේ ළමයි නෙලියන්නේ හරි උනන්දුයෙන් ඒගොල්ලෝ විස්තර කරනවා, විස්තර සහිතව ලියනවා. නමුත් ඉතින් ඔව සාකච්ඡා කරලා දවසක් එළියට යනකොට කොල්ලෙක් අතරමැද ඉඳගෙන අවුරුදු 16ක වගේ එකෙක් මේක කියන සාහින්නාත පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හැ මොකක්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ මට මේ ඇවිදිනකොට සිහියෙන් ඉඳපු බව ස්ථිරයිලු. හැබැයි ඒ වුණාට නිකන් වார்த்தාවක් ලියන්න ගියාම ඒකට දාන්න තොරතුරු නෑ වගේ, පස්සේ ඒවා මතක් වෙන්නේ නෑ වගේ ගතියක් තියෙනවා. ඒක නිකන් අවුලක් වගේ නේද ස්වාමින්වහන්ස කියලා. මං කෝ අවුලක් නෑ, ඕක තමයි ක්‍රමවේදය. මේ ඕක විශ්වාසයෙන් කරගෙන යන් කියලා. අර විදිහට මේ පෑ ගත කරාට සක්මනේ රැස්වෙච්ච දෙයක් නෑ. වාඩි වෙලා ඉඳියට රැස්වෙච්ච දෙයක් නෑ. දවස ගෙවෙනවා. හැබැයි දවස අවසානයේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වෙලා නැහැ ප්‍රශ්නයක් දවසට. ඉතින් ඔන්න ඔය කියන නිකන් ලිස්සා යාමක් වගේ මේ පොල් තෙල් ගාගත්තා වගේ ගතියක් ටිකෙන් ටික මෙන්න මේ එදිනෙදා ජීවිතය තුළ මේ වැඩ කටයුතු වල මතුවලා එනවා. වෙනදා වගේ ඇඟට ගැනෙන්නේ නැහැ. කතා කරපු බව හැබෑව ඒ මනුස්සයා එක්ක. කතා කරන වෙලාවේ සිහියෙන් ඉඳපු බවත් හැබෑව. අහපු ප්‍රශ්න වලට උත්තර දුන්න බවත් හැබෑව. හැබැයි පස්සේ සිහි කරාම මොනවා කතා කරාද කියලා මතකයක් අදාළත්වයක් නැහැ. මේ විදිහේ දේවල් කරපු බව හැබෑව. හැබැයි ඒ ටික කරලා ඉවරුණාට පස්සේ රැස් කරගත්ත දෙයක් නැහැ. වැඩට ගියපු බව හැබෑව. හැබැයි ඒ දවසේ එකතු කරගෙන ආපු දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේ දේවල් වලින් නිකන් රූටලා යනවා වගේ, ලිස්සලා යනවා වගේ, පොල් තෙල් ගාගත්තා වගේ මොකද්දෝ ස්වභාවයක් ටිකෙන් ටික මතුවලා එනවා. ඒක නිකන් අර ප්‍රකාශ කරන්න ඉතින් පැහැදිලි කරන්න ඉතින් අමාරුයි. ඔය තම තමුන් ටිකෙන් ටික යෙදිලා තමයි මේ කියන කතාව හරියටම තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඔන්නඔහොම ලිස්සලා යන ස්වභාවයක් මෙන්න මේ වෙනදා වගේ නිකන් ස්ථාවර වැඩ කටයුතු කරගන්න බාධාවක් පැවැත්මට තර්ජනයක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් හරියටම හරි පැවැත්මට තර්ජනයක් ස්ථාවර වෙන්න බාධාවක්. හරි, ඒ ක්‍රියාවලිය අපි හිතමු තව තව වර්ධනය වුණා කියලා, තව තව දියුණු වුණා කියලා. එහෙම දියුණු වෙනකොට, වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? මේ කොහෙවත් මේ තැනැත්තා අන්න ග්‍රහණයක්, ස්ථාවර වීමක්, පැවැත්ම හදා ගැනීමක් නැති වෙලා යනවා. ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සැනසීම. මේ කොහෙවත් ස්ථාවර වෙන්නේ නැත්තම් අන්න මොකද වෙන්නේ? අර විදිහට මේ ගමන දිගට දිගට ගෙති ගෙති, මැහුමක් වැටි වැටි, ගැට වැටි වැටි යන්න දෙයක් නැහැ. අර ඔය යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සිදුවීමක් සඳහන් වෙනවා. මේ ඒ අවස්ථාවේ හාමුදුරුවෝ මේ දිවි තොර වෙන අවස්ථාව. එතකොට මේ ස්වාමීන් වහන්සේ කොහෙද ගියේ කියලා නිකන් මාරයා හොයනවා. කළු කළු පාට නිකන් දුමා දුමාරයක් වගේ එකක් එහාට මෙහාට, උතුරට දකුණට, උඩට පහළට යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මේ පේනවද මහණෙනි, අර දුමාරයක් එහෙට මෙහෙට යනවා, මේ මාරයා මේ මොකද්ද කරන්නේ? මේ හොයනවා, මේ කොහෙද මේ ස්වාමීන් වහන්සේගේ විඥාණය බැසගත්තේ කොහෙටද කියලා. නමුත් මාරයාට හොයන්න තැනක් නැහැ, බැසගත්ත තැනක් නැහැ. අන්න ඕක තමයි මේ ඔය කියන වෙනස පරිවර්තනය. මේ කය බහා තැබුවා, තව කයකට බැසගත්තේ නැහැ. හරි, අර විදිහට මෙතනින් ගැලවිලා වෙන තැනක ස්ථාවර වුණේ නැහැ. ඔන්න ඔය ලිස්සලා යාම අර විදිහට අර පොල් තෙල් ගාගත්තා වගේ, එහෙම නැත්නම් අර විදිහට බැස නොගැනීමේ ස්වභාවය යම් දවසක එයා ඒ උපරිම මට්ටමට වර්ධනය වුණොත් ඔන්න ඔය කියන වෙනස පරිවර්තනය දකින්න පුළුවන්. එන්නේ වෙනස පරිවර්තනය අපි අපිටත් මේ කරන පුහුණුව තුළ යම් පමණකට අත්දකින්න පුළුවන්. මේ වැඩ කටයුතු කරනවා, දවස අවසානයේ රැස් වෙච්ච දෙයක් නැහැ. කතා බහ කරනවා, හැබැයි ඒකේ එකතු කරගෙන යන්න දෙයක් නැහැ. ඔන්න ඔය කී විදිහට මේ දේවල් වලින් රූටල යාමක්, ලිස්සල යාමක්, අර පොල් තෙල් ගාගත්තා වගේ ගතියක් මෙන්න මේ ක්‍රියාවලිය තුළ ක්‍රමක්‍රමයෙන් මතුවෙලා එනවා. ඒකට සාදර වෙන්න, ඒක නිකන් මේ මොකක් හරි මේ මට මානසික ආබාධයක් කියලාවත් නැත්තම් මේ වෙන මොකක් හරි ලෙඩක් හැදිලා කියලාවත් මේ වැඩ කටයුතු කරගන්න බෑ කියලාවත් එහෙම දඟලන දෙයක් නෑ. ඒක කාලයක් තිස්සේ යනකොට ඒ ස්වභාවය බාරා ගන්නා සුළු ගතියක් අපි තුල ටික ටික මතුවෙලා එවි. ඉතින් එන්නේ ක්‍රමවේදෙට අපිට පුළුවනි මෙන්න මේ කියන ප්‍රශ්නය විසඳ ගන්න. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන විසඳුම ඕක තමයි. ඉතින් ඔය ලිස්සල යන කතාව, ඔය පොල් තෙල් ගාගත්ත ගතිය, අර විදිහට බැස නොගැනීම ගැන කියනකොට යම් ඒක නිකන් අමුතුම විදිහේ සිදුවීමක්. ඒ සිදුවීමේ සඳහන් වෙන්නේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත හාමුදුරුවෝ ගහක් මුල වාඩි වෙලා දානේ වළඳනවා. එතන මේ දානේ වළඳන අවස්ථාවේ මෙතනින් යනවා යම් කිසි අන්‍යාගමික පැවිදි කතක්. එතකොට මේ පරිබ්‍රාජිකාවක් මේ තැනැත්ති මේ හාමුදුරුවෝ දිහා බලලා නිකන් යමින් යමින් ගමන් අහනවා, බිම බලාගෙන දානේ වළඳනවා නේද කියලා. අර දැන් පාත්‍රේ දිහා බලාගෙන ඉන්න හින්දා වෙන්නේ නැති, බිම බලාගෙනම වළඳනවා නේද කියලා අහනවා. එතකොට මේ සාරිපුත් හාමුදුරුවෝ කියනවා, නෑ මම බිම බලාගෙන නෙමෙයි වළඳන්නේ කියලා. ඊට පස්සේ අහනවා, එහෙනම් උඩ බලාගෙනද වළඳන්නේ කියලා. ඊට පස්සේ කියනවා, උඩ බලාගෙනත් නෙමෙයි වළඳන්නේ, එහෙනම් දිසා බලාගෙනද වළඳන්නේ අහනවා. දිසා බලාගෙනත් නෙමෙයි වළඳන්නේ, එහෙනම් අනුදිසා බලාගෙනද වළඳන්නේ අහනවා. අනුදිසා බලාගෙනත් නෙමෙයි වළඳන්නේ. එතකොට මේ කොහේ බලාගෙන වළඳනවාද කියලා නිකන් බැලූ බැලමට මොකද්ද මේ කියන හරුපේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අර යන යමින් ගමන් කියාගෙන ගියපු කතාවට සාරිපුත්ත හාමුදුරුවෝ අමුතු විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. මේ බිම බලාගෙන වළඳනවා දැව්වහම, නෑ මම මේ උඩ බලාගෙන වළඳනවායි කියනවා. උඩ බලාගෙන වළඳනවා දැව්වහම, නෑ මම මේ දිසා බලාගෙන වළඳනවායි කියනවා. දිසා බලාගෙන වළඳනවා දැව්වහම, මේ අනු දිසා බලාගෙන වළඳනවායි කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ පැටලවිලි සහගත උත්තරයක් දෙනවා. ඇත්තටම මේ කොහේ බලාගෙන වළඳනවාද කියලා ඇහුවොත් මේ රහතන් වහන්සේ අමුතු විදිහේ ප්‍රශ්නයක් තමයි ඒක. මොන විදිහේ පදනමක් මොන විදිහේ බැස ගැනීමක් සහිතවද මේ ඉන්නේ? දානේ වළඳන බව නම් හැබෑව. හැබැයි මේ පුද්ගලයෙක් සත්වයෙක් මේ විදිහේ ග්‍රහණයක් මේ තුළ දකින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ඉතින් අර කොහේ බලාගෙන වළඳනවද මන්දා? නේද? අන්න කොහේ බලාගෙන වළඳනවද මන්දා? මොන විදිහේ ස්ථාවරත්වයක් සහිතව වළඳනවද මන්දා? ඉතින් ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් වෙනසක් සිද්ධ වුණොත් ඒක තමයි මේ කියන ප්‍රශ්නෙට විසඳුම. වෙන විසඳුමක් නෑ. වෙන විසඳුම් බොහොම තාවකාලිකයි, කෙටි. ඒක නිසා අපි අපිත් කල්පනා කරමු අපිටත් මෙන්න මේ විදිහේ සැනසීමක් විසඳුමක් සඳහා මේ අද දවසේ මතක් කර ගැනීමත් උපකාර වේවා කියලා.
සාදු සාදු සාදු. අද දවසෙත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම හරවත් ධර්ම දේශනාවක් අනුශාසනාවක් ඉදිරිපත් කළා. අපි පාද නමස්කාරයෙන් පුණ්‍යානුමෝදනා කරන ගමන් ඒ දේශනාවට කෙටියෙන් බලමු ස්වාමීන් වහන්සේ මොනවද දේශනා කරේ කියලා සාරාංශගත කරලා මේ ස්වාමීන් වහන්සේ මාතෘකා කරගත්ත ගාථාව ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්ව මවගේ වියෝව මතක් කරමින් පසු කාලීනව ලෝකේ දුකින් පිරී ඇති බවට කරන බුදුරජාණන් වහන්සේට කරන මතක් කිරීමක් ආරම්භයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් තමයි අද මාතෘකාව විදිහට ස්වාමීන් වහන්සේ තියාගත්තේ. එහිදී ඉදිරිපත් වුණේ මේ අතීතයේ හිටපු ඉදිරියට පහළ වෙන සියලුම සතුන් මේ කය අතහැර යන්න සිදු වෙනවා. ඒක නිසා ඒ බව දැනගෙන මේ ජීවත්ව සිටින කාලේ ජීවත් වී සිටිය යුතුයි කියන කාරණාව තමයි ඒ ගාථාවේ කියවුනේ. දැන් බුදුසත්යන් වහන්සේ පොඩි කාලෙම මවමිය ගියත් එක්කම ඊට පස්සෙත් මේ කාලානුරූපීව දුක දැකපු නිසා තමයි මේ ගිහිකෙන් නික්මලා මේ ගිහිකේ කියන දුක දැකලා ගිහිකෙන් නික්මුනේ. අන්න ඒ වගේ අපිටත් මේ මේ කය අතහරින බව දැනගෙන ජීවත් වෙන කෙනෙක්ට කරන්න තියෙන එකම දේ මේ පුහුණුව හුරු කිරීම පමණයි කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම කෙනෙක් මේ වගේ පුහුණුවකට යොමු වෙන්නේත් මේ තියෙන දුක දැකීමම හේතු කරගෙන කියන කාරණා ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ එක දැන් අපි කලින් කතා කරේ එක කයක් අතීත හිටපු ඉදිරියට පහළ වෙන සියලුම සතුන්ට කය කොයි හරි මොහොතක අත්හරින්න වෙනවා කියන එක. අන්නේ විදිහට එක කයක් අතහැරලා වෙන කයකට යනවා වගේම හිම යන්නේ තෘෂ්ණාව ආධාර කරගෙන ඒ විදිහට එක කයකින් අනිත් කයකට යනවා වගේම හිතුවිලිත් එක හිතුවිල්ලකින් තව හිතුවිල්ලකට මාරු වෙන බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මෙන්න මේ විදිහට මේ අපි පුහුණුව කරගෙන යනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කිව්වා මේ අපි කරන සත්‍යමත් බව පුහුණු කිරීම මේ කියන මේ බරපතල ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ කොහොමද, නැත්නම් ප්‍රමාණවත් විසඳුමක්ද කියන කාරණාව කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් වුණත් අපිට මේ අපේ ජීවිතයේ හැම එක මොහොතයි අපිට තියෙන්නේ මොනව හරි යම් දෙයක් කරන්න. අන්නේ මොහොතේ සත්‍යමත් වීම හැරුණු කල අපිට වෙන කරන්න කිසි දෙයක් ඒ මොහොතේ මේ පවතින දුක වෙනුවෙන් කරන්න දෙයක් නෑ කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා දැන් ගේයකට වැදගත් තේ ගේ තියෙන දේ ගේ ඇතුලේ තියෙන දේවල් දැනගන්නවා හැර වෙන දෙයක් දැනගන්න බෑ වගේම කෙලෙස් හිතකට ඒ කෙලෙස් වලට වැදගත්ොත් එහෙම අනිත් වටපිටාවේ තියෙන දේවල් පේන්නේ නැහැ. ඒක නිසා මේ වගේ නොගැලි නොගැටි ඉන්න මේකත් මේ සතිමත් බව වර්ධනය කිරීම පුහුණු කිරීම තමයි ක්‍රමය කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එහෙම සතිමත් බව පැහැදිලි කරන පුහුණු කරන කෙනෙක්ට මේ කෙලෙස් වල නොඇලී ඒක ඇඟට එන ගතිය අඩු කරගෙන ඉන්න පුළුවන්. පොඩි නිකන් ලිස්සන ගතියක් කෙලෙස් එක ලිස්සන ගතියක් ඇති කරගන්න පුළුවන්, පොල් තෙල් ගාගත්තා වගේ ගතියක් ඇති කරගන්න පුළුවන් කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒක නිසා මෙන්න මේ කියන කාරණාව නිසා අපිට මේ සතිමත් බව පුහුණු කිරීමේ වැදගත්කම තමයි ස්වාමීන් වහන්ස පැහැදිලි කරේ. හැබැයි මට ඇහිච්ච විදිහට ස්වාමීන් වහන්ස පළවෙනි පදේ විතරයි වගේ මට තේරුනේ මේ පැහැදිලි කරේ ගාථාවේ. මම දන්නේ අනිත් පද දෙක ඉදිරියට වහන්සේ පැහැදිලි කරනවාද, එහෙම නැත්නම් ඒ දෙකක් කිව්වද කියන එක මට හරියටම ග්‍රහණය වුණේ නෑ ස්වාමීන් වහන්ස.
ඒ පද තුනට නිවන්, ඒකින්ද ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ අර ඇහුන් නැති කෑල්ලේ තමයි ඒක තිවිලා තියෙන්නේ.
ආයෙත් ඇහෙන්නේ නැතු ගියා ස්වාමීන් වහන්ස. අපිට ඒක දිගටම ඊට පස්සේ මේ තිබුණයි ඇහෙන්නේ නැති ගතිය.
ඒක තමයි ඇහෙන් නැති කෑල්ලේ තමයි ඒ පද තුන තිවිලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, දැනුත් ඇහෙන්නේ නැතු චුට්ටක් ගියා. උනාට අපිට පුළුවන් විදිහට මං හිතන්නේ අපි හරි මේ ඔබ වහන්සේ කියපු දේශනාවේ හරය අපි එකතු කරගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් නැවත වරක් වරක් පුණ්‍යානුමෝදනා කරන ඔබ වහන්සේට මේ ඒ හරවත් දේශනාව ඉදිරිපත් කරලා අපිට මේ සතිමත් බව පුහුණු කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ දැන් තියෙන්නේ අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් ආධුනික පිරිසක් භාවනා කරනකොට, ආධුනික කෙනෙක් භාවනා කරනකොට ඒ කෙනාට අපි ලබා දිය යුතු අනුග්‍රහ උපදෙස් සම්බන්ධයෙන් සූදානම් කළ තියෙන අත්පත්‍රිකාව ඉදිරිපත් කරන එක අද දවසේ අලුතෙන්ම මේ වැඩසටහන් සම්බන්ධ වෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් අද මුලින්ම මේක යූටියුබ් වලින් හරි මික්සර් එකෙන් හරි පස්සේ වෙලාවක අහන කෙනෙක් ඉන්නවා නම් අපි ඔබ සියලු දෙනා වෙනුවෙන් අනුකම්පාවෙන් මතක් කරන හැමදාමත් අපි වැඩසටහනේ මේ ආධුනික කෙනෙක් කොහොමද මේ සතිය වර්ධනය කරගත යුත්තේ කියන කාරණය. ඇත්තටම දැන් අපි ඕනම මේ අපි දන්න දෙයක් තමයි මේ මේ සතිමත් බව පුහුණු කරන ගුරුවරු සහ අත්තරම අපි අපි ගුරුණුනත් අපි දැක්කලා තියෙන අපි වාගේ ආශ්‍රය ඉන්න අවුරුදු පහට වැඩියේ වැඩිමහල් ඕනම කෙනෙක්ට මේ සතිය වඩන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ඔබට සතිය මේක සතිය වර්ධනය කළ යුතුයි, සතිය පුහුණු කළ යුතුයි කියන උවමනාවම විතරයි. දැන් අද ස්වාමීන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරා වගේ උවමනාව තියෙන කෙනෙක්ට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්න කියලා අපි විශ්වාස කරනවා. එහෙම උමනාව තියෙන කෙනෙක්ට සත්‍ය වැඩිමේ මූලික උපදෙස් ලබා දෙන්න නිස්සාරණ වණ ආශ්‍රයෙන් බොහෝ වීඩියෝ බොහොම ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මූලික වශයෙන්ම සතිය පුහුණු කරන්නේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම ආශ්‍රයෙන්. එතකොට සතිමත් ඉඳ ගැනීම කොහොමද කරන්න ඕනි සහ සතිමත් ඇවිදීම කොහොමද කරන්න ඕනි කියන එකේ වීඩියෝ දෙකක් අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් හරි නැත්නම් අලුතෙන් වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝස් බලලා ඒ උපදෙස් ලබා ගන්න මතක් කරගන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි දැන් ඔබට මේ කිව්වමනාව තේරෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි හැම දිනපතා මේ පුහුණුවේ යෙදෙන එක. ඒක අපි හැම කෙනෙක්ම දන්න අපි හැම හැමෝටම තියෙන පෑ 24යි. හැබැයි මේ පෑ 24 අපි අපි කොහොමද ප්‍රයෝරිටයිස් කරන්නේ, අපි කොහොමද ප්‍රමුඛතාවය දෙන්නේ කියන අනුව තමයි අපි මේ දවසේ පෑ 24 බෙදාගන්නේ. ඉතින් ඔබ හිතනවා නම් මේ සත්‍ය වර්ධනය කිරීම ඔබට ඔබේ ජීවිතේට වැදගත් කියලා අනිවාර්යයෙන්ම මේකට පොඩි හරි වෙලාවකින් මේක පටන් ගන්න කියලා ආරාධනා කරනවා. විනාඩි 5කින් හරි කමක් නැහැ. හැබැයි පටන් අරගෙන දවසින් දවස විනාඩිය විනාඩිය වැඩි කරලා හරි මේකට ජීවිතේ වටිනාකමක් දෙන්න විනාඩි 45ක් පැයක් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒ නැත්තත් පුළුවන් වෙලාවකින් මේක පටන් අරගෙන දිගටම කරගෙන දිනපතා කිරීමම තමයි මේකේ රහස කියලා මතක් කරන්න පුළුවන්. එහෙම පුහුණු කරපු කෙනෙක් පැය දෙකක වගේ ප්‍රමාණයක් සම්පූර්ණ කරාට පස්සේ අනිත් වැදගත් කාරණය තමයි අපි මේ අත්දැකීම් ලියන එක. මම හැමදාම කියනවාගේ අත්දැකීම් ලියන එකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් ඔබ මේ පුහුණු හරියට කරගෙන යනවාද කියන එක ගැන දැන් අපි ඔබ ඉදිරිපත් කරන අත්දැකීම් එහෙම නැත්නම් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. එතකොට ඔබ මේ පුහුණු කරගෙන යන විදිහ හරිද කියන කාරණාව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන එක මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔබගේ ඒ සතිමත් බව පුහුණු කිරීම වැඩි දියුණු කරගන්න උපදෙස් ලැබෙන ඒ වගේම මේ පරිසරණ සම්බන්ධ වෙන අහන් ඉන්න අනිත් පිරිසටත් ඒකෙන් යම් උත්ප්‍රේරණයක් යම් දිරිගැන්වීමක් කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා ඔබට තේරෙන සරල භාෂාවෙන් ඒ අත්දැකීම් ලියන්න. කොහොමද සතිමත් ඉඳ ගන්නකොට හුස්ම දැනුණාද නැත්නම් උදරේ පිම්බීම හැකිලිම දැනුණාද එහෙම නැත්නම් ඉරියව්ව දැනුණාද, සතිමත් ඇවිදීම් කරනකොට කකුල පොළවේ වදිනකොට කොහොමද දැනුනේ මේ වගේ කාරණා ටික ඉදිරිපත් කරලා ඒ අත්දැකීම ලියලා අපිට විය යුතු ඊමේල් ලිපි නිසා Google Form එක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එහෙම සතිමත් බව දිනපතා පුහුණු කරලා පුළුවන් විදිහට වාර්තා ලියන්න කියලා මතක් කරනවා. ඒ වගේම වාර්තා ලියන පුහුණු කරන ගමන් හැම ඉරිදාම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තවදුරටත් ඔබේ සතිමත් බව පුහුණු කිරීම වැඩි දියුණු කරගන්න කියලා මතක් කරනවා. ඒක තමයි අපේ උපදෙස් පත්‍රිකාව අදට අපේ දේශනාව සහ උපදෙස් ඉදිරිපත් කිරීමෙන් හමාර කරනවා. අපි ඊළඟට අපේ දවසේ තියෙන්නේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම. මේ ප්‍රශ්න උත්තර වැඩසටහන සඳහා වැඩම කර සිටින නම කියන්න අවසරයි ගෞරවනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් අපි මේ ධර්ම සභාවට පිළිගන්නවා. උපාලි මාමට මම ආරාධනා කරනවා අද දවසේ ප්‍රශ්න විචාරණ වැඩසටහන මෙහෙවන ලෙස අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා වලින් අපි වැඩසටහන ආරම්භ කරමු කියලා මතක් කරනවා.
සරණයි, පැහැදිලිව ඇහෙනවද?
නිර්වාන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපිට බොහොම පැහැදිලිව ඇහෙනවා.
නිර්වාන් සරණයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු. වාර්තා ඉදිරිපත් කරන්න අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව පළමුව කීපවරක් අඩි 30ක පමණ දුරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළෙමි. පසුව පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා සිහියෙන් කළෙමි. ටයිල් පොළවේ සීතල බව දැනුනි. පාදයේ ඔසවන විට පාදයේ ඉදිරි කොටස ටයිල් පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ නැවත මුළු පාදයේම පොළවේ තබන බවක් වැටහුණි. වම් පාදයට වඩා දකුණු පාදයේ බර බවක් දණහිසට තේරුණි. පැය භාගයක පමණ කාලයක් සක්මන් කළෙමි. වරින් වර පිටත ශබ්ද නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත භාවනාවේ යෙදුණෙමි. පසුව පුටුවක වාඩි වී ආනාපාන සතිය පිම්බීම හැකිලීම පැය භාගයක් පමණ කාලයක් කළෙමි. සිත පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ස්වාමීන් වහන්ස භාවනා උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ආරම්භය ඉතාම හොඳටම අරගෙන මේ තියෙනවා. නමුත් එක පාරටම නිකන් ඔන්න ඔහේ කියලා නිකන් ලියලා දාලා ඉවර කළා තියෙනවා. නැතෙන් මේ සක්මනේ ඉතාම හොඳට විස්තර බැලීම පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අපි ඔය කාම ලෝකෙන් අයින් කළා මේ ඇඟට හිත දාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ලෝකෙට එන්න පුළුවන් වෙලා තියෙනවා අලුත් ලෝකයකට. ඒකේ හැබැයි දිගට මේ ඒ රසය භුක්ති විඳලා ඒක වාර්තා කළා නෑ. මුල හරිය සක්මනේ හොඳට තියෙනවා. මේ අඩි වැඩිච්ච හැටි, කකුලේ බර මාරුණ හැටි, කොහෙටද කොහෙටද දැනුනේ කියලා. ඊට පස්සේ හැමම ඇදලා ඇරලා තියෙනවා. පැය භාගයක් ඉවර කරා. ඉතින් අර ඔය මුල හරිය නැවත කියවලා බලන්න. ඒ විස්තර එකම ඊළඟට මේ විදිහේ ටයිල් පොළවතේ දැනි අඩි කීයක් ওই විදිහට දැනි යාගන්න පුළුවන්ද දල වශයෙන්? ඊළඟට ඒ සද්ද බාධා වලට ගිහින් ආපහු එන්නේ කොහෙටද කියලා නිකන් වැල්මක් දාගෙන ඉන්න. අර නැත්තම් කරන්න දෙයක් නෑ වගේ වෙනවනේ. මුල හරියේදී. දැන් මේ සද්ද එහෙම මේ වෙලා බාධා සිද්ධ වීම වෙලා ආපහු අර යටිපතුලේ ඔය රමුතු දැනීම් ටිකක් අලුත් තොරතුරු ටිකක් හොයාගත්තනේ. ඒකේ මොකේටද හිතෙන්නේ? එහෙම නැත්නම් ඒ බාධා වලට ගිහිල්ලා ඒකටද? එහෙම නැත්නම් ඇඟේ වෙන එකක් වෙන්නත් පුළුවන්. සමහර විට ඇඳුම ගෑවෙන එක, දණ හිස් වැඩ කරන හැටි, උකුල ගැස්සෙන එක, ඇවිදිනකොට එන ඔළුවේ කම්පන, මොකක් වෙන එකක් වෙන්න පුළුවන්. ආන් ඒ විදියට පොඩ්ඩක් බලාගෙන යන්න. බලන් ගියාම අපිට ඔය පැය භාගේ තව ටිකක් වැඩි කරගන්නත් පුළුවන්. අන්තිම වෙනකොට හොඳ එකලසක් හදාගන්නත් පුළුවන්. අර පරියන්කේ නම් මේ සක්මනේවත් තරන්නත් නැහැ. නිදිමතේම වගේ නිකන් හරියන් කියන ලියලා තියෙන්නේ. හිත එක්තෙන් කරගෙන හැදුවා කියන එකක් විතරයි හැමදේ. මේ විදිහටම වාඩි වෙලා ඉවර වෙලා පුටුව කරන ඒකෙත් විස්තරේ බලන්න මේ විදිහට කොහොමද දැන් මම වාඩි වෙලා ඉන්න බව දන්න නිකම් නිකන් ටීවී එක බල බල ඉන්නවට වැඩිය මේ වාඩි වෙලා දැන් ඉන්න සිහියෙන් ඉන්නේ වෙනස මොකද්ද ආන්න එක හොයලා ඊට පස්සේ වෙනස දැනෙන විදිහ කොතනින්ද තේරෙන්නේ කියලා අන්න ඒක අර සක්මනේ වගේ ඇතුල් කරන්න ඇතුල් කරාම අපිට ඔන්න කයට හිත ඇවිත් ගතිය දැනෙනවා ඒකත් එක්ක අපිට පුළුවන් ඔන්න සිහිය දැන් පිහිටියා බලාගෙන ඉන්නවා ඇඟ දිහා අවධානයෙන් ඉන්නවා ඉන්නකොට තේරෙවි මේ 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 දේවල් කියලා අලුත් අලුත් දේවල් අර සක්මනේ යටිපතුලේ තේරුම් ගත්තනේ වැඩියෙන් බර ඉස්සරහට දැනෙනවා කියලා ඇවිදින්නේදී ඒ වගේ මේ ඇඟේ බර කොහෙටද වැටෙන්නේ එහෙම බඩ තේරීගෙන ඉන්නකොට ඉරියව්ව වාඩි වෙච්ච බව ඇඟ ඇතුලේ ඉබේ වෙන මොන හරි තේරෙනවද තේරෙනවා නම් ඒවක් කොහෙද දැනෙන්නේ හුස්ම වැටීම අහුවෙනවද නැත්නම් හද ගැස්සීම හද ගැස්ම වෙන්න පුළුවන් මේ වගේ තමන්ට දැනෙන දේ මොකද්ද කියලා ඒකට අවධානය දීලා ඒකටත් එක්කම ඔන්න දැන් මේ වාඩි වීම කියන කිරියාව ඇඟ කියලා එක අපි අල්ලගත්තට ඊට පස්සේ එනවනේ ඒක අල්ලවහම පිට කියලා එකක් තව තියෙනවනේ පිට ඒකයි සද්දවලට හේතුවෙලි අවරිදනේවා නිදි මත මේ වගේ ඇවිස්සෙච්ච ගති මේ වගේ අමතර ඒවා එනවනේ එතකොට ඒක වෙන එකක් බවට පත් වෙන ඇඟ අපි අල්ලගත්තා ඇඟට හිත තියෙන එක මේ ඊට පස්සේ තව එකක් එනවා එළියට කියලා දෙකක් පිට යනවා කියලා ඒකත් බලනවා බලලා අර මුලින්ම අපි තියාගත් ඇඟ කියන එකන කොහෙලද එන්නේ කියලා බලනවා බලන්නේ ඒක අපි වාර්තාවට ඉදිරිපත් කරනකොට අන්න භාවනාමේ වාර්තාවක් හැදෙලා එනවා එතකොට ඒකේ සිහිය වැඩිච්ච හැටි ඒ වාර්තා කීපයක් දිනකොට තවන්ට තේරෙන පටන් ගන්නවා ආ මෙන්න මෙහෙම 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 තමයි මේක මගේ වෙලස් වෙලා තියෙනවා ඒ නිසා එකකින් දෙකකින් නවතින්න එපා. ඉතින් ආරම්භය මේක ගැට් එක හොඳයි පළවෙනි. එහෙම නැත්නම් මේක මුල කියලා ගන්න පුළුවන්. එතකොට ඊළඟ වතාව මේ කියන කාරණා එක හදාගෙන ඉදිරියට ලියනවා. එතකොට මේකෙන් ඒකට ආපු ඉදිරිය තමන්ට තේරෙනවා. එහෙම එහෙම දිගට අර උපදේශවලදී මතක් කරා වගේ කරනා වගේම වාර්තා කිරීමත් එකතු කරගත්තාම අර කරන වැඩේට තල්ලුවක් ලැබෙනවා. ඊළඟට ඒක නිතිපතා කරන්ඩ ප්‍රබෝධයෙන් කරගෙන යන්න අල්ලුවක් ලැබෙනවා. ඊට පස්සේ ස්ටාර්ට් එක එහෙම අරගත්තම හොඳට ඊට පස්සේ අර වේගෙට අහම යන්න පුළුවන් ගලා වේගෙන්. එන්නේ හදා ගැනීම සමයි දැන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා උනන්දු වෙලා වාර්තා කිරීමට මේ දේවල් එකතු කරගන්න කියලා මතක් කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ සාදු 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 ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි ස්වාමීන් වහන්ස අපි සම්බන්ධ වෙලා ඉන්න පිරිසට මේ අවස්ථාව ලබා දෙනවා තමුන්ට මොකක් හරි වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕ ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගේ ආසා දැනගන්න ස්ක්‍රීන් එකේ අත උස්සලා ඉදිරිපත් වෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් සමන්ත ඔබට පුළුවන් මේ වෙලාවේ අන්මියුට් කළා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි උතුම් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම මේ දැන් පරියන්ක තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. පරියන්ක මම දැන් මේ මෑතක ඉඳන් ස්වාමීන් වහන්ස මේ දැන් ඊයේ මම පරියන්ක හිටියා දැන් හැයකට එලාම් එක තියලා මම පරියන්ක වාඩි වෙලා කරනකොට මේ මට මේක වේගෙන් ගෙවෙන එක ස්වාමීන් වහන්ස දැනෙන්නේ. ඒ කියන්නේ දැන් මම හැය මට දැනෙනවා විනාඩි 10ට පහට ගෙවුනා වගේ. ඉතින් ඒ වගේ එකක් තියෙන ස්වාමීන් වහන්සේ මේ මට නිින්ද ගියේ නැහැ කියලා මට 100%ක්ම විශ්වාසයි. මට ඒ විනාඩි 5 වුණත් නිකන් හරිය නිකන් කොහොම සැනසෙලි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් මේ ඒ ගැන පොඩ්ඩක් උවහන්සේකින් දැනගන්නයි අවශ්‍ය ස්වාමීන් වහන්සේ.
ඔව් ඒකට ඔය වගේ විස්තර කියනකොට මේ ලොකු ස්වාමීන් වහන්සේ කරන විහිළුවක් මතක් වෙනවා. අර මේ අමාරිස් අයියා මේ එයාගේ ළිඳේ පණිට්ටුව නැති වෙනවා හැමදාම. ඉතින් මේක අල්ලගන්න එපා. ළිඳේ දැන් පණිට්ටුව මේ අත්‍යවශ්‍ය දෙයනේ ඔක පාවිච්චි කරන්නේ. ළිඳේ මේ පණිට්ටුව ගොඩක් වෙලාවට හොරු ගන්නවා. ඒ නිසා මේක කොහොම හරි අල්ලගන්න ඕනේ. කරපු වැඩේ මේ මනුස්සයා හැංගිලා හිටියා හොරා අල්ලගන්න. පස්සේ මේ ඔන්න දැන් මේ කතාව කියනවා. ඇඟිලි හිටියා සලා මේ මතුරුත් කනවා කෙහෙල් ගාලස්සේ ඇඟිලි හිටියා. ඉතින් හරි අමාරුවෙන් ඉන්නකොට මේ නමේ වැදුනා. ඊට පස්සේ පැය දෙකකට විතර පස්සේ ඔන්න 10 වැදුනා. මෙබෙල් වදිනවා දැන් පැය ගානක්. ඉතින් බලා ඉන්නේ පැය දෙකක් ඉන්නවා. අරක වදින්නේ හරි ඉතින් මේ බලාගෙන ඉන්නකොට හුඟක් වෙලා ගිහින්. පැය 3ක් විතර ගිහිල්ලා තමයි 11 වැදුනේ. මෙහෙම කරනකොට 3 වැදුනා. පණිට්ටුව නැහැ. යන්නේ වගේ අර මුලහරිය හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. හරි වේගෙන් වෙලාව යන්නේ නැහැ. නමුත් තෙවීට යන්නේ. ඉතින් කයකට දැනෙනවා පැය 2-3ක් හිටියා. ඊට පස්සේ 3 වෙන එක නිකන් අතුරු සැනින් මෙහෙම කරනකොට 3 වුණා වැදුනා. පණිත්තුව නැහැ. මොකද වෙලා තියෙන්නේ? අර ටිකේ මෙයාට මේ අවධානේ නැති වුණා. ඉතින් අර වෙලාවත් හොඳයිනේ මදුරෝ කෑවට මොනවා වුණත් ඒ වෙලාව ආපු ගමන් නින්දකට ගියා. ඉතින් ওই විදිහට මුල හරියේ ඉතින් අපේ ගතිය තියෙනවා. දැන් නින්දක් නෙවෙයි කියලානේ දැන් මේ ප්‍රකාශ කරන්නේ. මේකෙදි මේ අපි දැන් භාවනා යොමු වෙච්ච ගමම් අපිට සාමාන්‍යයෙන් මේ සිහිය වැඩි වීම කියන කාරණයට මුල් තැන දෙනකොට මේ සිහියනේ පාවිච්චි කරන්නේ මේ කයට හිත තියලා. ඉතින් ওই සිහිය වැඩි වීම කරන් යනකොට එකපාරට අපි බලහාපොරොත්තු වෙන මට්ටමටම ඔය දැන් ඊළඟ සම්මා සති පොජ්ජංග ওই වගේ කතා. ඉතින් මේ වගේ තැන් එකපාරට මතු වෙලා ඉන්නේ නැහැ. හේමින් හේමින් සිහිය පවත්වාගෙන යනකොට ඔක පුරුදු වෙනවා. ඒකට අපිට මේක පුරුදු ලෝකයක් නෙවෙයිනේ. අපිට පුරුදු මේ කාම ලෝක. ඒකේ ගත කරලා මේ වගේ ඇඟට හිත දාන කායानुපස්සනාව වෙනත මේකට කියනවා රූප ලෝකෙ. මේ රූප ලෝකෙට හිත ගන්න තියෙන එක මේ දුවිසිසි වැඩක්. ඒක ලේසි වැඩකුත් නෙවෙයි. හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. හැමෝටම ආසිතන දෙයක්ුත් නෙවෙයි. එනිසා මේ ධර්මයට යොමු වුණා කියලා බුද්ධ ආගමේ වුණා කියලා ඒක හැමෝගෙම අතිත් ගන්නෙ නෑ. ඒ නිසා අර යොමු වෙච්ච කෙනා එකවරම අර කාම ලෝකෙදී ඇවිස්සিলা තමයි. ඉන්ද්‍රිය ටික ප්‍රාණවත් ඇවිස්සিলা වැඩ කරන්නේ. ඒක රාග දේශ මොහත් එක්ක යන හින්දා. නමුත් මේ සිහිය වඩන්න ඒ කයට හිත තියන්න නැත්නම් කාය අනුපස්සනාව නැත්නම් මේ අපේ රූපය කියන කාරණේට හිත අරගත්තා පස්සේ ඒ කකුල් තක්මනේ නම් කකුලට දෙපතුල් ඇවිදීමට මේ වාඩි වෙලා ඉන්න එකේ අපේ කයට රුත්ම වෙන්න පුළුවන් ඉරියව්ව වෙන්න පුළුවන් මේ විදිහට ගත්තාන් පස්සේ අර වටේ තියෙන කලින් දුවදුව හිටපු එලින් වෙලා දඟලපු දැඟලිල්ල නැහැනේ. එතකොට මේක හුරු නැහැ මේ නෑ අර ස්වභාවයට හුරු නැති නිසා දැන් එයා බලන්න පුළුවන් තරම් මේකෙන් අවුස්ස ගන්න උත්සාහ කරනවා කරනවා. එහෙම බැරි වුණාම පස්සේ මෙයා ලගින්න පටන් ගන්නවා. දැන් අර කුළු හරකා ඇලෙන් ගෙනල්ලා උවරේට දුවන්න හදනවා මෙහෙට දුවන්න හදනවා. දැන් බෙල්ලෙන් ගැට ගහගෙන දුවන්න හදාදි කොහරි කණුවක ගැට ගහගත්ත කියමු. ගැට ගහගත්තත් කණුව කඩන් යන්න අම අතටම දඟලන්න උත්සාහ ගත්තා. කළ තේරුණොත් බැරි වුණා බෑ කියලා ඔන්න අන්තිමටම බැරිම තැන ඇවිල්ලා අණුව ගාව ලගිනවා. අන්න ඒ වගේ දැන් මේ දෙවිල්ල කරන්න බෑ. පුළුවන් තරම් දුවන්න දුවන්න ආපහු ඇඟටම හිත ගැනීම සිත් කරනවා. සිහියකින් වෙනවා කියලා දැනගත්තා පස්සේ කොහොම මෙයා මේ දැන් බලන්නේ නිකන් ඒ බාන්න. ඉතින් ඒක මුලින්ම වෙන්නේ නම් ඇත්තටම අමාරුස්ත වෙච්ච වගේ වැඩි තමයි වෙන්නේ. මේ සැරින් සැරේ මේ සිංහානකොට පය දෙකක් විතර ගිහින්. ඉතින් ගිහිල්ලා ඇහැල්ල බලනකොට ඉතින් ගොරෝපු ගතියකුත් තියෙනවා. මුල ඊට පස්සේ එහෙම වුණයි කියලා පරදින්නේ නවත්තන්නේ අරින්නේ නැහැනේ. දිගට යන. ආන් විදියට ඊළඟට නැවත ඒකෙන් අත්පානේ නැතුව මේක දියුම උතරහට යෑමක් වෙනදා නැති එකක් නෙමේක කියලා යන්න යන්න අර නින්දට යන ටික ගැන අවධියෙන් ඉන්නවා. යන්න කලින් එන සලකුණු ටිකක් තියෙනවනේ. යන්න කලින් තමන් බලන් හිටපු ඇඟ හුස්ම දිහා අවධානය තියන් ඉඳලා නැති වෙනවා. ආපහු අවදි වෙන වෙලාවක් එනවනේ. අවදියටපත් වෙන ආන්නේ තන පිළිබඳ අවධානයෙන් ඉන්නවා. ඉන්න ඉන්න මේ දැන් දෙකම හුරුයිනේ. හුරු ඉන්න වෙන්න ඔය මැද අතුරුදහන් වෙනකොටට මේ අවදි වෙන්න ශක්තිය වැඩි වෙන්න පටන් ගන්න. ඒකට තමයි සිතිය වැඩි වෙනවා කියන වෙන පැත්තකින් කියන්නේ. ඒ නිසා මේක දික්පතා කරනකොට අර මුලදි වෙන්නේ ගොරවලා නිදාග. ඊට පස්සේ එහෙම වෙන්නේ නෑ. ඒක අර හිත හැංගෙනවා. හිත මේ අර හරකට වෙච්ච වගේ ඒ ඇල් මැරෙනවා. ඒක දැන් මේ අයත් එක්ක ඉන්න අර ඒකේ රාග ද්වේෂ එන්නේ නෑනේ. ඒකේ ලොකුකට උත්තීපනයක් නෑ, ප්‍රබෝධයක් නැති නිසා, කරන දෙයක් නැති නිසා හිත හැංගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් වෙනකොට ගොරවන්නේ නෑ. හැබැයි මොකක් වුණාද කියලා දන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ සමහරට බෙල්ල කඩම් වැටෙනවා කියනවා. නමුත් දිගට පවත්තන්නේ නෑ. දිගටම මේ විදිහට ඌලන් විදිහට තක්මනින් උදව් අරගෙන මෙදිනදා වැඩත් සිටියේ කළා. මේක දිගට කරා යනකොට මොන්න දැන් හොඳට හුස්ම තියෙන වෙලාව තියෙනවා, කය දැනෙන වෙලාව තේරෙනවා. ඒ වගේම මාරු වෙන්න හදනකොට වෙන විපර්යාස ටික, ඒකත් යම් කිසි දැනීම් ටිකක් තියෙනවනේ මේ මාරුවේදී. ඒවත් පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්නවා. කුඹි දුවන්න වගේ හදනවා, ඒකේ තැන් වල අලියන ගැත් චූටි දිනවා ඇස් වලින්. එහෙම නැත්තම් හැට නිකන් ඉස්ස වගේ නිකන් පේන ගැටි එනවා. ඊළඟට ඒ කනට දීංගාන සද්දෙන්න හදන ඔය වගේ මොකකින් හරි එකකින් මේ විදිහට අපි සංඥා එන්න පටන් ගන්නවා. එතකොට දන්නවා දැන් මොන මේ මෙච්චර කල් අර ගොරෝලා තියෙන්නේ, එහෙම නැත්තම් එල්මෙරිලා තියෙන්නේ මේ මේකට මෙහෙම අවදි වීගෙන ඉන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ මේකට ඉන්න පුළුවන්. ඊට පස්සේ අවදිලා ඉන්නවා. හුස්ම එනවා සමාල්ලාවට, සද්ද ඇහිලා යනවා, හිත වෙල ඇවිච්චා. ඉතින් ඔය විදිහට මේකේ අවධියක් ගත කරන්න පුරුවක් වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ ඒකෙත් සමහර විදිහ හිස්කම කියලා තමයි කියන්නේ. ඒකටත් හිස්කතිය කියලා සමහරු ඒ පච්චනේ පාවිච්චි කරන හිස් භවයේ හිටියා කියයි. ඒ විදිහට මේ එකම දේ තුළ විපර්යාස සිද්ධ වෙනවා. එකම දේ දිගට කරන්නයි තියෙන්නේ. ඒක දිහිය ඔය විදිහටම හයත් එක්ක මුල් තැන දීලා දිගට පවත්වීම අවශ්‍යයි. එහෙම කරන් කරන් යනකොට හැමදාම ඉතින් ඔය වගේ සිද්ධිය වෙන්නේ නැහැ. ඒක ස්ථිර මේකට ස්ථිරව මෙහෙම වෙනවාමයි කියලා බලාපොරොත්තුෙන් යන්නේ නැහැ. මේක මේ වෙලාවේ මම වාර්තා කිරීම කියලා වාර්තා කරනවා. ඊළඟ වතාවේ අලුතෙන් ලේස්ති වෙලා යනවා. හරියට ඊළඟ එක මේ පොඩි විනාඩි 10 පැයක් වගේ තේරෙන්න පුළුවන්. ඒ වගේ වෙනසකට එන්න පුළුවන්. අර අමාවිස්සයගේ මුල් හරිය වගේ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ කොහොම හරි කරලා කමන්නේ. කනෙක්ට හොයා ගන්න ඕනනේ, අල්ලගන්න එපා හොරා. අදාම ඉන්න උන්දලා කවදාරි හොරා අල්ලගන්න පුළුවන් වෙනවා. ඉතින්දා කරගෙන යන්න. ඌවම කාරණා වලට ගියාද තේරුණාද?
එහෙමයි සවන්ස පැහැදිලි. තේරුම් සරයි සවන්ස.
ඒ
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි සමන්ත. තවත් කාට හරි එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් හෝ තමුන්ගේ අත්දැකීම් විස්තර කරන්න අවශ්‍ය නම් තාම අපිට කාලේ තියෙනවා ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔව් බන්දුල අවස්ථාව ගන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද මේ බන්නේ ධර්ම දේශනාවට අදාළව පොඩි ප්‍රශ්නයක් හිතා අහන්න කියලා. සර්නස් අද දේශනාවේ සඳහන් කරා මේ ෂණ මාත්‍ර මරණය ගැන. ඒ කියන්නේ ඒක අත්දැක්කොත් ඇත්තටම මරණේ මූණ දෙනකොටත් ඒක ප්‍රයෝජනවත් වෙන බව සඳහන් වුණා. සයින්ද පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ඒ ෂණ මාත්‍ර මරණේ අදහස් කරන්නේ මොකද්ද කියලා? තෙරුවන් සරණයි.
බන්නනම් මම නෙවෙයි කිව්වේ, අපේ උත්තරහතුරු කිව්වේ.
එහෙමයි
සුපිරි. නිකන් ඉන්නා වගේ පේන්න තියෙනවා මට වැරදිලා. තාමතුරු ඉන්නවද? දේශනාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බන්දුභාව ඉන්නවා ස්වාමීන් වහන්සේ ඉන්නවා පේනවද? මට මේ පේන්නේ
උන්වහන්සේ කලින් නම් දැක්කා, මගේ ස්ක්‍රීන් එකේ නම් පේන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ.
ඉන්නවා නැහැ. ධම්ම කුසල
ස්වාමීන් වහන්සේ, කුසල ස්වාමීන් වහන්සේ ස්ක්‍රීන් එකේ නම් ඉන්න බවක් පේනවා. හැබැයි මට හිතෙන්නේ උන්වහන්සේට ඇහෙනවා කියලා අපි කියන දේ ස්වාමීන්
වහන්සේ. ඒ නිසා ධර්ම දේශනාව එකක් මේක මොකක් සම්බන්ධයෙන් කතා කරා දන්නේ නැහැ. දේශන මාත්‍ර මරණයක් කියන එක පිළිබඳව නෙමෙයි අහන්නේ. ඒක අපිට වෙන අදහස් වෙන විදිහෙන් තමයි කතා කරන්න වෙන්නේ. තන මාත්‍ර වශයෙන් කියනකොට මේ කොහොමටත් අපිට මේ පවස්තනා එහෙම නැත්නම් අපි මේ කරන කටයුත්ත හරහා වර්තමානෙට එන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වර්තමානෙට ආවේ නැත්නම් ඒකට සිහිය කියලා ඉතින් කියන්නත් බෑ. ඇත්තටම සිහිය පිහිටවීම වෙන්නේ මේ වෙලාවට අවදි වුණොත්. මම දැන් මෙතන කියන එකට අවදි වුණොත් ඒකට තමයි මේ ඇඟ පාවිච්චි කරන්නේ. දුපියනසේ වික කියලා දෙන්නේ. එහෙම නැත්නම් අපිට අල්ලලා දීලා තියෙන එහෙම නැත්නම් උන්වහන්සේ කරපු ක්‍රමවේදය අපේ උන්වහන්සේගේ සර්වඥා ඥාණයෙන් අනිත් සත්වයන්ට මේ විදියට පෙන්වලා දෙනවා. මේ ඇඟට හිත තියලා පටන් ගන්නකෝ. එතකොට අඩුම ගානේ අර ඉස්සෙල්ලා දුවන දෙවිල්ල තියෙන්නේ මේ ඉන්ද්‍රිය ටිකෙන් අයෙම්ම වර්තමානයක් නැතුව අතීත අනාගතයේ ඔස්සේ අර පෞරස් කරනවා, බය වෙනවා, දුකෙන් ගත කරනවා. මේ විදිහට මේ සංසාරයේ දුක් විඳමින් ගත කරනවා. ආන්න ඒ දෙයින් මොහොතකට හරි මිදෙන්න පුළුවන් මේ ඇඟට හිත ආවම. දැන් අර වார்த்தාවල තිබුණේ මේ යටිපතුලේ මේ දැනීමට ගත්තා. ටයිල් එකේ මේ පෑගෙන ගතිය තේරුණා. විළුඹ සලහා තේරුණා. තාන්න ඒ දැනෙනකොට අපි අර ඇහෙනුත් අයින් වෙලා, කනෙනුත් අයින් වෙලා, නාසෙනුත් අයින් වෙලා, දිවෙනුත් අයින් වෙලා, හිතෙනුත් දිවිල්ල අයින් වෙලා ඇඟ කියන එකට විතරක් අරගෙන ඒකෙත් යටිපතුල හරියට මේ මොහොතේ දැනෙනවා. ඒකේ විළුඹට වැඩිය ඉස්සරහට තමයි බරෙන්නේ කොට්ටෙටයි කියලා තේරෙනකොට අපි තනි කරම ඒකට විතරක් කොටු කළා. එතකොට ඒක මේ වෙලාවේ වෙන එකක්, හරියට මට වෙන එකක් මේ දැන්. ආන්න ඒ වර්තමානෙට අවදි වුණාම ඔන්න හරියට මේකට අවදි වෙච්ච කෙනාට තේරෙනවා දැන් මේක එක දිගට එහෙම තියෙන්නේ නෑ. කපා විලුඹට බරා, මේ විලුඹෙන් බර, මේ කකුලට වැඩි වුණාට ආයි විලුඹටත් එනවා, මාරු වෙනවා, ඉස්සෙල්ලා උඩින් යනවා. දැන් ඒක නම් කරන වැඩ ටිකක් නේ, ක්‍රියාවලියක් කිරීමක් තියෙනවානේ ඇවිදින එක. අවාඩි වෙලා ඉන්න කේදී හුස්මට ගත්ත කියමු කයට. ඒ කයට හිත ගත්තාම දැන් හුස්මට ඔන්න හිත හරියටම දාගත්ත කෙනෙක් ආස්වාසය ඇදීගෙන යනවන ආස්පුඩුවල මේ ඒ දැනීම රසනේ සීතල වශයෙන් හෝ ඒ වෙන ස්පර්ශ වශයෙන් තේරෙන්න ගත්තාම ඒකත් බලාගෙන ඉන්නකොට ආශ්වාසයම හිටින්නේ ඒක දිගට ඉන්නේ. ආශ්වාස ඉවර වෙනවා, ඊළඟට ප්‍රශ්වාසයට එන්න ඕනේ. හොඳට බලන් හිටියොත් මේක තව තව විස්තර ඔය සමහරු කියනවා මේ ආශ්වාසය එකක් වගේ නෙවෙයිනේ, ආශ්වාස ගොඩක් එක ඇතුළේ තිබුණා කියලා. ඊළඟට නිකන් හිතලා බලමු තම අත්දැකීම් අනුව පිරිස ඔය වාඩි වෙලා ඉන්න එක වාඩි වෙලා මේ හුස්මට හිත දානතු හරියටම වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත දාගත්තොත් අපි එහෙමනේ සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ මේ පරියංක භාවනාව. එහෙම නැත්නම් සතිමත් ඉඳ ගැනීම හොඳට වාඩි වෙලා වාඩි වෙච්ච පහසුව භුක්ති විඳිනවා. පල්ලංකම් ආභුජිත්ව අලංග බඳ මේ කය ආභෝග කරනවා. ආභෝග කරනකොට එහෙම ආභෝග කරන්න කයට හිත එන්න ඕනේ. වාඩි වෙලා වෙන වෙනේවා ඉන්නකොට ආභෝග වීමක් නැහෙනේ. අන්න මෙහෙම ආවම ඉන්න පස්සේ තද වෙලා තියෙන කකුල් තද වෙලා පොළවත් එක්ක අත් දෙක පහසුවෙන් තියෙනවා හොඳ ගෙලින් ඔළුව කියන මේ කන්ද පිරමීඩ තුඹහා වගේ මේ කය හිටලා තියෙනවා. ඔන්න හිත ඇවිල්ලා තියෙන දැන් දැනෙනවා. ඔය තදවීමේ හිරියව්වේ දිගට හිත තියෙනවා කියලා උත්සාහ කරු. හරියටම බලනකොට ඒක නිකන් මේ අමුතු එක දිගට තියෙනවා කියල එකක් කියා ගන්න බෑ. දැන් ඔන්න පිටිපස තද වීමෙන් හිත තියෙනකොට මේ යනවා කකුල් වලට. මේ යනවත් ගෑවෙන එකට හොඳට බලාගෙන හිටියා. මේකෙත් එහෙම තමයි, මේ මොකේ කියන්නේ යවුම්. හැබැයි මේ මාරු වීම සිද්ධ වෙනවා. ආන් ඒ වගේ කැඩි කැඩි යෑමක් වෙනවා. ඒ වගේමයි එහෙම නැතුව තව වැඩි වීර්යයක් අරගෙන හොඳටම බලන් ඉන්න වාඩි වෙච්ච එක විතරයි. ඊට පස්සේ තද වෙන තැන විතර බලන්න කියලා අවධානය දීගෙන ඉන්න උත්සාහ කරලා බලන්න. ආන් එහෙම ඉන්නකොට දැන් පස්සේ තද වීම එකේ වුණත් මේ පස්සේ තියෙනවනේ වදහසයක්. පොළේ වදින යම් ප්‍රදේශයක් තියෙනවා. එකම උඩක් තැනක් නෙවෙයිනේ. ආ මේ ප්‍රදේශවල තැනින් තැනට ඒකෙත් දැනීම මාරු වෙනවා. එකම තැනකට ඉන්න බෑ. ආගේ විදියට වෙනස් වෙනවා. ඒ විදියට ඒ හැම එකේම ඇතුළට එන්න එන්න කොටස් වෙවි කොටස් වෙවි පේන පටන් ගන්න නිසා ආන්නේ කොටස් වෙන වෙලාවේදී ඒ කොටසක ආරම්භයක් තියෙනවා. ඒ කොටසක වෙනස් වෙවි යෑමක් තියෙනවා. ඒක ඉවරයක් තියෙනවා. ඊළඟ එකක් ඊළඟ වෙලාවට එනවා. ඒ ඔය විදියට මනස එහෙම නැත්තම් ඒ අපේ හිත මොකට හරි යොමු වුණාම තමයි ඒක දැනගන්නේ. අනිත් ඒවා එතකොට අතහැරලානේ. අන්නේ හිත යොමු වීම ඒ වෙලාවේ සතිමත් බව නිසා ශීඝ්‍රයි ඒකේ වේගය අහු වෙනවා. අහු වෙන නිසා දැන් මේ මොහතක් වාසා තියෙනදී හට ගැනීම ටික වෙලාවක් වෙනස් වෙමින් තියලා ඉවර වීම ඒ විදිහට දකින්න. ඉතින් ඒක ඒ මට්ටම් වලින්දී මුලින් සාමාන්‍යයෙන් මේ කියන්න වෙන බණට ජීවත් වෙනෝනි ජීවිතේ ස්ථිර නෑ, මැරෙනවා කවදා හරි. ඒක ස්ථිරයිනේ කාටවත් දන්නව. ඉපදුනොත් මැරෙන්න වෙනෝ දන්නව. ඉතින් ඔන්න ඔය වගේ ඒ ලොකු පරාසෙ ඊට පස්සේ සිහිය වැඩෙන්න වැඩෙන්න මෙන්න මේක ඒකත් ඇත්ත තමයි. ඉතින් ඉපදුනොත් මැරෙනවම. එහෙනම් ඒ විදිහටම කරගෙන ඉඳ සිහිය වැඩි කෙනාට ඒකත් දන්නවා. ඒ වගේම මෙන්න මේ විදිහට මොහොතක් වාසා වෙන හට ගැනීම නැතිවීමකුත් අත්විඳින්න හැකි වෙනවා ටික ටික. ඒකම තමයි අපි ඔය මේ කයට හිත දාලා කරන්නේ. කය කියන රූපෙට හිත දාලා ඒකට හිතෙන් දෙන නම් ටික පිළිබඳව තේරුම් ගන්නවා. එතකොට ඒවත් තව තව සියුම් සියුම් වෙවි. ඒ කයට මේ රූපෙට දාන නම එක විඳීමක් විදියට ඒක නිකන් සංඥාවක් විතරයි. ඒක මෙතන මේ සකස් වීමක් තියෙන මොහොතක් පාසා මේ දැන් කතා කර දේවල් වල උස්මේ ඒ වාඩි වෙලා ඉන්න එක පිළිබඳව කතා කරනකොට ඒ සකස් වීමක් තියෙනවා නේ මොහොතක් මොහොත. ඒ වගේම මේකට හිත යෙදෙන්න ඕනේ වැඩේ සිද්ධ වෙන්න කියලා මේම ඔය පහ ටික ටික විසඳ වෙලා පේනින්න පෙනෙන විදි තියෙනවා. ඒක සිය වැඩි වෙන වෙනස් වෙනවා. ඉතින් වැඩි වෙන්නම මේ ශනික මරණය තමයි ප්‍රකට වෙන්නේ. එතකොට ඒ ශනික මරණය අල්ලගත්තන් පස්සේ අර ජීවත් වෙලා මැරෙනවා කියන මහා මරණය ඉතින් ඒක අනිවාර්ය වෙන බව දන්න සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් ශනික මරණය දකින්න එක තමයි අවශ්‍යතාවය. එතකොට මරණය ජයගත්තා වෙනවා. එමු තමයි ඔකට කියන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට බොහොමත්ම පින් තෙරුවන් සරණයි. ස්තුති උපාලි.
නයි ස්තුති බන්දුල. එහෙමයි ස්වාමීන් වහන්ස, තවත් අපිට කාලේ තියෙනවා තව කාට හරි ගැටලුවක් විස්තර කිරිල්ලක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. රාජිකදුව කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ වාගේ.
ඔව් මාමා, අපි එහෙනම් මේ වැඩසටහන අවසන් කරමු නේද? පොඩ්ඩක් මතක් කරමු හැමදාම වගේ මේ ගෞණීය ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසීව පණ භාවනා කරන ගමන් වැඩින්න ගමන් ඒ බොහොම වචනා කාලය තමයි අපි වෙනුවෙන් මේ වැය කරලා අවිල්ලා මේ වෙලාව ලබල දෙන්න. ඉතින් ඒ ලබල දෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා අපි වැඩසටහන් සම්බන්ධයෙන් හැම දිනාටම ආයෙ මතක් කරනවා. ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි අපිට ලැබිලා තියෙන. ඉතින් ඒකේ වටිනාකම සිහිපත් කරගෙන මේ අර කලින් මතක් කරා වගේ දිනපතා සතිය වඩන ගමන් වාර්තා ලියන්න ගැටලු ඉදිරිපත් කරන්න තමයි මේ ඕනම කෙනෙක්ට ඕනම ගැටලුවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මේ ආධුනික වැඩසටහන අපි මේ සකස් කරලා තියෙන්නේ. ඉතින් නෝ ක්වෙෂන් ඉස් ඊදි ක්වෙෂන් කියලා හිතාගෙන තියෙන ඕනම ගැටුවක් ඕනම අවස්ථාවකදී මේ අපි ගැටලු ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ වෙලාව ප්‍රයෝජනට අරගෙන ඒක ඒව ඉදිරිපත් කරන්න ඉදිරියටත් කටයුතු කරමු කියලා මතක් කරන ගමන් මම අපි එහෙනම් ඒක අවසන් කරමු.
දුවේනම් බාර අරන් ඉදිරියට කරගෙන යනවද?
හොඳයි මම හොඳයි බොහොම පිං මම. එහෙනම් අද දවසේ අපි වැඩසටහන අවසන් කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරන්න බන්දුල මාමට මම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස පුණ්‍යානුමෝදනා පිළිවෙත අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නම කීමට අවසරයි. ධම්ම කුසල ස්වාමීන් වහන්සේත් ධම්ම සරණ ස්වාමීන් වහන්සේත් අපිට සතිමත් බව පුහුණු කිරීමේ ඉදිරියට කරගෙනට විශාල පිටුවහලක් විශාල සරණ සම්භාරයක් අපිට ඉදිරිපත් කළා. ඉතින් වහන්සේලා ඒ බලාපොරොත්තු වෙන ඒ උතුම් ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට වේවා කියලා සාදුකේ නමස්කාර කරනවා. ඒ වගේම අපිට මේ සඳහා හැම ආකාරයකින්ම උපකාර කරන මේ අවස්ථාව ලබා දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අනිකුත් නිසංවන ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලා කරගෙන යන ශාසනික සේවාව කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා. අපටත් මේ කරගෙන යන වැඩ කටයුතු සතිමත් බව සාර්ථක කරගෙන යාම පුහුණුවක් ඉදිරියට කරගෙන යාමට ශක්තිය බල ලැබේවා. මේ සඳහා නොයෙකුත් ආකාරයෙන් පෙනෙන නොපෙනෙන යම් කොටසක් ඉන්නවා නම් උදව් උපකාර කරන ඒ ඇයටත් අපි පින් දෙවට ගාථා කියමු. ඉත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ඉත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ඉත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඥාතින්ත ඉදම්මේ ඥාතිනම් හෝතු සුපිතා හුන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුපිතා හුන්තු ඥාති දම් ඥාතිනම් හෝතු සුකිතා හුන්තු පත්තනාගතාව මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු විජාව නිබ්බාන පත්‍ය. එමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු නිබ්බාන පත්‍ය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. සරණාසි වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදිතබ්බං.
ස්වාමිනා කතම් පුඤ්ඤං මහ්‍යං දාතබ්බං.
සාදු අනුමෝදිතං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි.
ඕකාස කමාමි බන්තේ.
ඒහ.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
විවාදන සීලිස නිච්ඡං උත්සාකචායිනෝ චස්සාරෝ ධම්මාවට්ටන්ති ආයු වන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සක්ක සම්පත්ති මේ වචය අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමි.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවාසම් බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.